මේ අවුරු සාහෘකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස තුනන්තු සග්ග මොක්ඛණං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමුදස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුදස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුදස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විනාඩි අද වන විට මේ වැඩසටහනේ මේ භාවනාවට අදාළ වූ කරුණු දැනගැනීමේ ක්‍රියාවලිය කරගන්නට ඕන දේවල් අත්හරින්නට ඕන දේවල් පිළිබඳව බොහෝ දේවල් මේ පින්වතුන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ අභව විචේකක් තුළින්ම දැනගත්තා. අද බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගික වශයෙන් බුදුහාමුදුරුවෝ මේ කරගන්න ඕන දේවල් පිළිබඳව දේශනා කරපු ඉතාමත්ම වැදගත් ඉතාමත්ම සරල ඉතාමත්ම පහසු සූත්‍රයක් පිළිබඳව කවුරු අහලා තියෙන දන්නා සූත්‍රයක් පිළිබඳව කරුණු කාරණා කීපයක් මේ පින්වතුන්ට දේශනා කරන්න. මේ සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කළේ ජේතවනාරාම වැඩවසන කාලේ. අවස්ථාවක අනන්ද හාමුදුරුව ආරාධනයක් කළා. මෙන්න මෙහෙම එකම් සමයම් භගවා සාවත්්‍ය මුගිරිචි ජේතවනයේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේනකෝපන සමයේ ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල ගිලාන් අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්තා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් එතද වෝට ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලු ගිලාන් සාදු බන්තේ භගවා ඒනායස්මා ගිරිමානන්දෝ තේනුපනංක මිත්තු අනුකම්පං උපාදායති සචේ සචේකෝ තං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤා වාසිසෙය්‍යාසී තානං කෝපනීයතං විද්‍යාති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම්බේය. මේ ගිරිමානන්ද කියලා කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි කවුරු අහලා කියන දන්නා ආකාරණය අනුව මේ ගිලානව පාලව ගිලානව දුක්ඛිත පාචය කළා. ඒක නිසා බුදුහාමුදුරන්ට ආනන්ද හාමුදුරුවෝ ආරාධනයක් කළා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ මේ දුකෙන් මේ බාහිර ගිලාන බවින් මේ රෝගයෙන් බුදුහා නිදහස් කරගන්න ක්‍රමයක් දේශනා කරන්න කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ දස සංඥා ඇතුළත් වූ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළා. මේ ගිරිමානන්ද කියන නම අපි දැන් සම්මතයෙන් තේරුම් අරගෙන තියෙන්නේ යම්කිසි එක්තරා බොහොම අමාරුවෙන් ඇඳෙන් නැගිටින්නවත් බැරුව හිටිය දුක්ඛිත වූ බාල වූ ගිලාන වූ රෝගයෙන් යුතු වූ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇඳේ නිදාගෙන හිටියා. මේ ආහුදුරන්ට මේ රෝගයෙන්, මේ කායික රෝගයෙන්, මේ මානසික රෝගයෙන් මිදෙන්න බේතක් කියන්නේ. මේ බේත තමයි මෙන්න මේ කියන දස සංඥා සංඥායනා. ඒ තමයි අපි අද සම්මතයෙන් අහලා තියෙන, දැනගෙන තියෙන, තේරුම් අරගෙන තියෙන දේ. නමුත් මේ නම ගිරි මා නන්දු. ගිරි කියන්නේ දුක් කන්ද. එහෙමනම් ගිරි කියන්නේ කන්දටනේ දුක් කන්ද. මේකෙන් මිදී නිදහස් වෙන්න බැරුව හිටපු සියලුම පුද්ගලයන්ට එක්කෙනෙක් නෙමේ, එක රෝගියෙක් නෙමේ, එක දුක්ඛිත බාල ගිලාන පුත්‍රයෙක් නෙමේ, මේ සංසාර දුක්ඛන්යෙන් මිදී නිදහස් වන්නට බැරුව ඒක එළිලා එළිලා කටයුතු කරන සියලුම පුද්ගලයන්ට පොදුවේ ප්‍රකාශ කළ නමක් තමයි ගිරිමා නන්දෝ කියන්නේ. එ නිසා එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට කිව්ව නමක් නෙමෙයි. මේ සියලුම පුද්ගලයන් පුතග්ජනට අපේ ජීවත් වෙන මහණුණක්, පැවිදි වුණත්, නැති වුණත්, ගිහි වුණත්, පාසක උපාසිකා වුණත් මේ සියලුම දෙනා ගිරිමා නන්ද. එ නිසා සියලුම දෙනා මේ රෝගයෙන් පිළිනවා. මේ දුක්ඛිත පාලද ගිලාන ආබාධයෙන් පිළිනවා. මේ දුක තමයි භව දුක, සසර දුක, සංසාර දුක. එනිසා මේ රෝගය තමයි රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස්. එනිසා මේ බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කළේ එක පුද්ගලයෙකුට නෙමෙයි, මේ සියලුම දුක්ඛිත පාලද වූ ගිලාන වූ ආබාධිත වූ පුද්ගලයන්ට මේක නියම නිවැරදි අද්දුතු සත්‍ය වූ බේතා. මේ සංසාර දුකෙන් භව දුකෙන් මිදී නිදහස් වන්න. ඉතින් ඒක නිසා මේ දස සංඥා ඉදිරිපත් කළේ බුදුහාමුදුරුව සියලුම පෘථග්ජන රෝගීන්ටයි, භව දුක කියන රෝගයෙන් මිදෙන පෙළෙන පුද්ගලයන්ටයි. එනිසා සියලු පෘථග්ජන රෝගීන්ට මේකෙන් මේ රෝගයෙන් භව රෝගයෙන් මිදී නිදහස් වන්නට මේ දස සංඥා භාවිතා කරන්න කියලා බුදුහාමුදුරුව දේශනා කර වදාලා. දැන් මෙතන දස සංඥා හැටියට විග්‍රහ කරලා තියෙනවා කතමා දස, අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකාන විරත් සංඥා, සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියලා නමයකුත් ආනපාන සති කියලා දහවෙනි එකක්. දැන් මෙතන හොඳටම තේරුම් ගන්න ඕන මේ කියලා තියෙන්නේ මාගදී භාෂාවේ. මාගදී භාෂාවේ කියලා තියෙන දේ අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න අවශ්‍යයි. මාගදී භාෂාවේ නිතරම අනිත් පැත්තයි කියන්නේ. ඒක නිසා මේ මාගදී භාෂාවෙන් කියලා තියෙන්නේ අනිත්‍ය සංඥා. මම මේක එක එකම සංඥාවේ කරගතු යුතු දේ සහ මෙනෙහි කළ යුතු දේ, අනුපස්සනා කළ යුතු දේ දැන් පැහැදිලිව කියන්නම්. සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා, සංඥාවේ නිත්‍ය බව ප්‍රහාණය කරන්නයි මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ. සංඥාවේ නිත්‍ය බව දැන් මේ හැම කෙනෙක්ම මේ සංඥාවේ නිත්‍ය බව තියෙන තාක් කල් දුක්ඛයි, බාලයි, ගිලානයි, දුක්ඛිතයි. හේතුව නිත්‍යදේ සුඛදේ අත්‍යදේ කිසි දෙයක් පවතින්න බෑ, නවත්තන්න බෑ. එනිසා ඒක නියත ස්වභාවික ස්වභාවය අනිත්‍ය මෙනෙහි කිරීම. එනිසා යම් කිසි කෙනෙක් සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළොත් නිත්‍ය බව හිතෙන් අයින් කළ හැකි, ප්‍රහාණය කළ හැකි. ඒ නිත්‍ය බව නැති වූ ගමන්ම මේ දුකෙන් බාල බවෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම සංඥාවේ අනත්ත බව මෙනෙහි කළොත් අත්ත බව ඉවත් කරන්න පුළුවන්. මඤ්ඤණාව, අසුමානය ඉවත් කරන්න පුළුවන්. එනිසා මෙතන තියෙන සංඥාවේ අනර්ථ බව මෙනෙහි කරලා අර්ථ බව මඤ්ඤනාම මඤ්ඤති බව හිතෙන් අයින් කරන්නටයි අවශ්‍ය වෙන්නේ. මේ දුකට හේතුව අර හේතන් මම හේතු අහමදි හේතුව මේ අත්තාති කියලා මේ අර්ථ බව පුදක් යන පුද්ගලයෙකුගේ හිතේ පැවතීම. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ සංඥාවේ අනර්ථ බව මෙනෙහි කරලා අර්ථ බව ප්‍රහාණය කරන්ඩ මේ දුකෙන් විදීනිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම සංඥාවේ අසුභය මෙනෙහි කරලා සුභ බව සුන්දර බව අත්හරින්න ඕන. ඒ නිසා සංඥාවේ අසුභය බව මෙනෙහි කිරීමත් සමග සංඥාවේ සුභ බව සුන්දර බව හිතෙන් අයින් වෙනවා. ඒ අනුව අර සංඥාවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ වගේම මේ සංඥාවේ ආදීනව මෙනෙහි කළා ආස්වාදයෙන් මිදෙන්න ඕන. අපි ආදීනව මෙනෙහි කරන තාක්කල් ආස්වාදයෙන් මිදෙන්න බෑ. ඒ නිසා මේ ආදීනව මෙනෙහි කළ යුත්තේ ආස්වාදයෙන් මිදෙන්නයි. සෑම පෘථග්ජන සුද්ධලයකටම මේ දුක්ඛිත බවට බාල ගිලාන බවට හේතු වෙන්නේ ආස්වාදයේ විඳිනවා ආදීනවේ නොදැක. ආස්වාදයේ පසුපසම ආදීන වෙනවා, ආදීනව තමා දුක බාල ගිලාන අර බවටපත් වෙන්න හේතු. ඒ නිසා මේ සංඥාවේ ආදීනව මෙනෙහි කළා ආස්වාදයේ පිටෙන් ආස්වාදයේ නොමිදින්නට උපේක්ෂිත ඇති කරගත යුතු. ඒ වගේම සංඥාවේ ප්‍රහාණය කළ යුතු සංඥාවේ ප්‍රහාණය තේරුම් අරගෙන මේ සමුදය උපාදානය හිතෙන් ප්‍රහාණය කරන්න. මේ උපාදානය කරගන්නෙම මේ සංඥාව ප්‍රහාණය කරන්න බැරිකම නිසා. ඒ නිසා සංඥාවේ ප්‍රහාණ සංඥා තේරුම් අරගෙන උපාදානය සමුදය හිතෙන් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංඥාවේ විරාගය මෙනෙහි කළා රාගය ඉතින් ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා විරාගානුපස්සනාව කරනකම් මේ සංඥාවේ විරාගයේ තේරුම් නොගත්ත ගමන් තාක්කල් රාගයෙන් පෘථග්ජන බුද්ධලේ ගැටෙනවා, ඇලෙනවා, උදා වෙනවා. ඒ නිසා දුකටපත් වෙනවා. ඒ වගේම මේ සංඥාව නිරෝධ කරලා රෝධ ගැනීම, මේ අපි සංචේතනා පැවැත්වීම තමා රෝධ ගැනීම, සංකාර කිරීම. ඒ නිසා සංඥාව නිරෝධ කර තරමට සංකාර කරන්නේ රෝධ ගහන්නේ සංචේතන අපවත්තන්නේ ඒක මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සබ්බලෝක අනිරත සංඥාව මේ අනිරතය මෙනෙහි කළා අනිරතය අයින් කරන්න ඕන. මේ අනිරතය තමයි අර අභිසංකාර, පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාමි සංකාර. ඒ නිසා මේ අභිරතය වෙංග හිතෙන් අයින් කරන්න අනිරත සංඥාව සංඥාවේ අනිරතය වෙනත් කරන්න ඕන. සබ්බලෝක කිව්වේ මේ පැවැත්ම තුළ ලබා ගන්න පුළුවන් අභිරත සංඥා තුනයි තියෙන්නේ. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. ඒ සියල්ලම හිතෙන් ඉවත් කරන්න පුළුවන් මේ සංඥාවේ අභිරතය අනිරතයක් බවට අනිරතය මෙනෙහි කළා. ඒ වගේම සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා මේ නිත්‍ය බව, මේ දෙපැත්ත නිත්‍ය බව, සුඛ බව, අර්ථ බව, අර සබ්බේ සංකාරා අනිත්‍යාති, සබ්බේ සංකාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා මෙනෙහි කිරීමෙන්. ඒ වගේම ආනපාන සති කිව්වේ මේ දෙපැත්ත දෝතාවය, මේ හැම එකකම දෙපැත්තක් තියෙනවා. දැන් මේ උඩින් කියපු අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති, ඒ වගේම අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජාති, අසුභ සංඥා විහෙරති සුභ සංඥා පජාති, ආදීනව සංඥා විහෙරති උපාදාන ආස්වාදේ පජාති, ඒ වගේම පහන සංඥා මෙනෙහි කළ උපාදානයේ සමුදය, විරාග සංඥා මෙනෙහි කළ රාගය, නිරෝධ සංඥා මෙනෙහි කළ රෝධ කිරීම සමුදය, සබ්බලෝකානුපිරත සංඥාවෙන් අර අභිරතය, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර, ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ සියලුම මේ සබ්බලෝක අනිත්‍ය සංඥා මෙනෙහි කළ යුතුයි. ඒ නිසා මේ ආනපාන සති කියන එක පූර්ණ වෙන්නේ මෙන්න මේ සංඥාවේ දෙපැත්ත ද්වයතාවය ආනපාන ඇතුළට ගති යුතු දේ සහ පිට කළ යුතු දේ දෙකක්මයි මෙතන මේ විග්‍රහ කළ තියෙන්නේ. දැන් මේ බුදුහාමුදුරන්ගේ දේශනාව ඒ වගේ තමයි එකක් තමයි පැහැදිලි කරන්නේ අනික ප්‍රඥාවන්තේ තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ සංඥා දැන් අනිත්‍ය සංඥා නෙමෙයි මේක සංඥාවේ අනිත්‍ය බව. ඒක මාර්ගදී භාෂාවේ භාවිත කරන රටාව. ඒ නිසා දැන් අපි අනිත් පැත්ත මෙනෙහි කළොත් මේකේ සංඥාවේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව මෙනෙහි කළා හරියන්නේ නැහැ. නමුත් අපි මේ සංඥා මෙනෙහි කරන්න ඕනේ අර විදියට අර වැරදි දේ අයින් කරන්න හොඳ දේ අතුලට ගන්න. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන මේ තියෙන්නේ මේ තමන්ගේ හිතට මේ දුක් දෙන ආබාධ බවටපත් වෙන ගිලාන බවටපත් වෙන්නේ මෙන්න මේ වැරදි දේ පාවිච්චි කිරීමේ ඒක නිරෝග වෙන්නේ මේක ආනපාන කිරීමෙන් හරි දේ භාවිතා කරලා වැරදි දේ හිතෙන් ඉවත් කරන්නට කටයුතු කිරීම. ඒ නිසා ඊළඟට මේ දස සංඥාම බුදුහාමුදුරුවෝ එක එක විග්‍රහ කරනවා. කතමාජානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ රුක්මූලගතෝ සුඤ්ඤාගාරගතෝ ඉති පටිසංචික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡාති අනිච්ඡන්ති ඉති ඉමේසු පංචසු උපාදානකන්දේසු අනිච්ඡානුපස්සී විරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මෙතෙන්දි අපි මෙනෙහි කරන්න ඕනේ මේ අනිච්ච සංඥා රූපේ අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව අයින් කරන්න ඕනේ. වේදනාවේ අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව අයින් කරන්න ඕනේ. ඒ වගේම සංඥාවේ නිච්ච බව අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව අයින් කරන්න ඕනේ. ඒ වගේම සංකාරයේ අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව අයින් කරන්න ඕනේ. විඥානයේ අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව අයින් කරන්න ඕනේ. මේ පංචස්කන්ධය අපි මේ උපාදානය කරගන්නේ මේ පංචස්කන්ධයම නිච්චයි දුකයි අත්තයි කියපු නිසයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ. මේකේ අනිච්ච බව තේරුම් ගත්තනම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධය උපාදානය කරගන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අනිච්ච සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළ යුත්තේ මේ පංචස්කන්ධයට අදාළවයි. ඒ අදාළව මෙනෙහි කරනකොට මේ පංචස්කන්ධයේ නියත ස්වභාවය තේරුලා මේක අනාත වෙන බයක් යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා යද නත්තම් ඒ ධම්මම හේසෝ ආත්මේ හේසෝ මේ අත්තාති කියන එක තේරුම් අරගෙන මේ සංඥාවට මෙතෙක් තිබුණු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය උපාදානය කරගත්තම මේක නිච්චයි දුකයි අත්තයි කියන වැරදි තීරණයක් මත මේ තීරණය මිදී නිදහස් වෙනවා. ඒ අනුව රෝගයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ සංඥාවේ අනිච්ච බව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේම අනිච්ච බව මෙනෙහි කරලා නිච්ච බව ඉතින් අයින් කර ගන්නවා. ඊළඟට කතමාචානන්ද අනත් සංඥා ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ රුක්කමූලගතෝ සුඤ්ඤාගාරගතෝ ඉති පටිසංචික්කති චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දං අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ව්‍යුහා අනත්තා රසා අනත්තා කාය අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තීතේ ඉති ඉමේසු ජසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අජ්ජත්ති අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා. මෙතන කියන්නේ අර මහා සතරාර්ය සත්‍යවට්ඨාන සූත්‍රයේ මේකම කිව්වාර පංච උපාදාන ස්කන්ධ පබ්බේ ආයතන පබ්බේ අජ්ජත්තික බාහිර ආයතන. අජ්ජත්තික බාහිර ආයතන ඇහැ කන නාසය දිව කය මන ඇහැට අරමුණු වන රූපය කනට අරමුණු වන ශබ්දය නාසයට අරමුණු වන ගඳ සුවඳ දිවට අරමුණු වන රස කයට අරමුණු වන පහස සහ මනසට අරමුණු වන ධම්ම. මේ සියලුම දේ අපි අර සංඥාවේ ධම්මාකාරයක අත්ත බව දැකලායි මේක උපාදානය කරගන්නේ. අත්ත බව දකින්න නිසායි මම මගේ කොට ගත හැකි අස්මානී අල්ලාගත හැකි උපාදානය කරගත හැකි කියන වැරදි තීරණය මතයි මේ ඇහැ කන නාසය දිවකයෙන් ඔය බාහිර රූපය රූප ශබ්ද ගඳ සුවඳ රස පහසු ධම්ම උපාදානය කරගත්ත අත්ත කොට ගත්තේ. ඉතින් ඒක නිසා මේ සංඥාවේ අනත්ත බව මෙනෙහි කරන්නේ මේ චක්කුන් අනත්තා ඇහැ කන නාසය දිවකය මන වගේම ඒ ඇහැට අරමුණු වන රූප ශබ්ද ගඳ සුවඳ රස සුව පහසු ධම්ම පිළිබඳව මේ අනිත්‍ය බව දුක්ඛ බව අනත්ත බව මෙනෙහි කළාම අත්ත බව හිතෙන් ඉවත් වෙනවා. මඤ්ඤතාව මමත්වය අසීමානේ හිතෙන් ඉවත් වෙනවා. ඒ අනුව මේ දුකට හේතු කරුණ හිතෙන් සම්පූර්ණයෙන් ග්‍රහණය වෙනවා. ඒ අනුව ආයතන භාවිතයට ලබන ආස්වාදී ඉවත් වෙලා මේ ඇහැකරන ආශය දිවකය මන ඉන්ද්‍රියන් ආයක හැටියට භාවිතා කරන්න පුරුදු වෙනවා. ඒ නිසා දැන් පෘථග්ජන පුද්ගලයේ මේ අත්ත තියෙන නිසයි මේ මඤ්ඤතාව තියෙන නිසයි මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් උපාදානය කරගන්න පුළුවන් අල්ලගන්න පුළුවන් කියන නිසයි ඒ තීරණය මතයි මේ ඇහෙන් දකින රූපයට ඇලෙන්නේ. ඒ වගේම කනින් ආන ශබ්දයට ඇලෙන්නේ. ඒ වගේම නාසයෙන් ගන්න ගඳ සුවඳට ඇලෙන්නේ. දිවෙන් ගන්න රසට ඇලෙන්නේ. කයට ලැබෙන පහසට ඇලෙන්නේ. මනසට ලැබෙන රමණයට ධම්මයට ඇලෙන්නේ. ඉතින් ඒ ඇලීම නැති වෙන්නේ මේ අත්ත අනත්ත මෙනෙහි කළා අත්ත කියන ත්‍ත්වය හිතෙන් ඉවත් කළාමයි මේක අපිට අපි අපේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් මේ අනාත වෙන්නට හේතුවක් බව තේරුම් ගත්තාම අනත්ත මෙනෙහි කළා අනත්තානුපස්සී විරේජ අත්ත සංඥා පජාති කියන ත්‍ත්වයට පත් වෙනවා. ඒ මේ ආයතන පිළිබඳවයි මෙතන ඉන්ද්‍රිය භවට පත් කර ගන්නා ක්‍රමය මේ අනත් සංඥාවේ අනත්ත වාමිනී කිරීමෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට ප්‍රථමාජානන්ද අසුභ සංඥා. දැන් මේ හැම දෙයක්ම මිනිස්සු උපාදානය කරගන්නේ අල්ලගන්නේ අයිති කරගන්නේ කොට ගන්න එකතු කරගන්නේ මේකෙන් සුන්දර බව තියෙන නිසා දැකපු නිසා මේ සුන්දර බව මෙනෙහි කරලා අසුභ සංඥාව මෙනෙහි කරලා මේ සුන්දර බව මෙනෙහි කරන්න සුන්දර බව අත්තරින මේක දැන් අර මේ ආනාපාන සති කාය කායන් පස්සනාවේ තියෙන සියලුම දේවල් තමයි මෙතනක් තියෙන්නේ. මේක වෙන කිසිම දෙයක් වෙන අමතර නෑ. ඉදානන්ද බික්කු ඉම මේව කායන් උද්දන් පාදතලා අදෝ කේසමත්තකා තතපරියන්තම් පූරං නානප්‍රකාරස අසිනෝ පච්චවෙකති අති ඉමස්මින් කාය කේසාලෝමා නකා දන්තා තජෝ ආදී වශයෙන් වූ මේ දෙතිස් කුණ කොට්ටාස මෙනෙහි කරලා මේ සුන්දර බව මේ පටිකුල මනසකාරයෙන් මේ අසුභ සංඥාව මෙනෙහි කරලා සුන්දර බව මේ ඝන සංඥාව සත්පුද්ගල සංඥාව හිතෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ අනුව එකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ. මේ ඇලීම ගැටීම තමයි මුලාව තමයි දුකට හේතුව. එතකොට මේ ඇලීම ගැටීම මුලාව හිතකින් නවත්තන්න තමයි මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරන්න ඕන, සංඥාවේ අනත්ත බව මෙනෙහි කරන්න ඕන, සංඥාවේ අසුභය ඒ වගේම සංඥාවේ ආදීනව මෙනෙහි කළා. මේ සියලුම දස සංඥා මෙනෙහි කරන්න ඕන. මේ ඇලීම ගැටීම මුලාව හිතෙන් ඉවත් කරන්න. ඒ ඇලීම ගැටීම මුලාව තියෙන තාක්කල් අර ගිරිමානන්ද කියලා මේ දුක්ඛිතෝ බාලනෝ ගිලානෝ ආවාදිලෝ තත්වයට පුද්ගලයෙක් නියත වශයෙන්ම පත් වෙනවා. එනිසා මේ සුන්දර බව අත්හරින්න නම් මේ සංඥාවේ අසුභය මෙනෙහි කළ යුතුමයි. කතමාචානන්ද ආදීනව සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුක්කමූලගතවා සුඤ්ඤාගාරගතවා ඉති පටිසංචික්කති බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීන. මේ ආදීනව ඇටියට ගිරිමානන්ද සූත්‍රයේ මේ සියලුම ආබාධ විග්‍රහ කළ තියෙනවා. 108ක් ආබාධ. කායේ විවිධ ආබාධ උපජ්ජන්ති චක්‍රෝගෝ සෝත්‍රෝගෝ ගානරෝගෝ ජීවාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කන්නරෝගෝ මුඛරෝගෝ මේ ආදී වශයෙන් දිගටෝම මේ ආබාධ කායට හැදෙන සියලුම දේවල් වලට හේතුව මොකද්ද? මේ සුන්දර බව දැකලා මේ අසුභය මේ ආදීනව ආස්වාදයක් ලැබීමට මේ වර අල්ලගන්නවා උපාදානය කරගන්නවා. නමුත් මේකේ ආදීනව නොදැක මේ ආදීනව තමයි මේ රෝග මේ සියලු රෝග වලට හේතුව මේ සංසාරයි කියන එකයි. ඒකනේ අර සංසාර ගාථාව කියන්නේ සං අනේ සංසාර සාරෝග විනීත නීතං කියන්නේ සංසාරය කියලා අල්ලගත්තාම රාගය ද්වේෂය මෝහය මේ පංචස්කන්ධය අල්ලගත්තාම සියලු රෝගවලට හේතුව මේ රාගය ද්වේෂය මෝහය කියන එකයි ඒ ගාථාව කියන්නේ ඉතින් ඒක නිසා මේ ආදීනව තමයි මේ රෝග හැටියට විග්‍රහ කළේ මේ රෝගයෙන් මිදෙන්න නම් අර ආස්වාදයෙන් අර ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් මිදී නිදහස් වෙන්න ඕන ඒ අනුව මේ ආදීනව දැක ආස්වාදයේ අත්දැකීමටයි මේ සංඥාවේ ආදීනව මෙනෙහි කරන්න කියලා පැහැදිලි කළ පිරිසිදුව දේශනා කළා ඊළඟට කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද බික්කු උපන්නම් කාමවිතක්කන් ආදිවාසේති පජාති විනෝදේති ්‍යන්තිකරෝති අනභාවන් ගමේති උපන්න ව්‍යාපාද විතක්කම් යෝගම උපන්නම් විහිංසා විතක්ක දැන් අර මිටිස්සෙල්ලා සබ්බාසු සූත්‍රෙත් යෝගම සේවිතබ්බාසී විතබ්බා සූත්‍රෙ මහා සතරාජ්‍ය වට්ටාන සූත්‍රෙ මේ තුනේම කිව්ව කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක තමා මේ සංඥාව ප්‍රහාණය කිරීමෙන් ප්‍රහාණය කරන්න ඕන අර චිත්තූපපාද හිතේ උපදින සංඥා තමා මේ කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර ඒ ව්‍යාපාද විතක්ක විචාර නිසා මේ විතක්ක විචාර තුන නිසා තමා මේ රාගයේ ද්වේෂයේ මොහේ හිතේ උපත ලබලා ක්‍රියාත්මක වෙන්නේ ඒක නිසා ඒක ප්‍රහාණය කරන්න තමා සංඥාවේ පහන කළ යුත්තේ මේ චිත්තූපපාදං එමනනම් හිතේ උපදින සංඥාව ප්‍රහාණය කළ යුතුයි ඒක ප්‍රහාණය කළේ නැත්නම් උපාදාන වෙනවා ඒ අනුව අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර හිතේ උපදිනවා මේ අනුව සියලුම ලෙඩ ඇති වෙනවා ඉතින් ඒක නිසා මේ මෙතෙන්දි කිව්වේ නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති අර සබ්බාස සූත්‍රයේ බොහෝ තැන්වල කිව්වා සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ බොහෝ තැන්වල කිව්වෝ මේ කරුණුමයි මෙතන විග්‍රහ කළේ ඒ නිසා මේක මේ පහන සංඥා සංඥාවේ ප්‍රහාණය කළ යුත්තේ මෙන්න මේ විතක්ක විචාර කාමිතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර කතමාචානන්ද විරාග සංඥා මේ රාගය හිතෙන් අයින් කිරීම රාග සංඥාව හිතෙන් අයින් කර ගැනීමටයි ඉදානන්ද බික්කු අරඤ්ඤගතව රුක්මූලගතව සුඤ්ඤාකාරගතව ඉතිපටි සංජික්කති ඒතම් සන්තං ඒතම් පණීතං යදිසං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනීසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා මේ නොයල්ම නොයල්ම සඳහා තමයි විරාග සංඥාව ඇලෙන්නේ රාගය නිසා නොයල්ම සඳහා මේ විරාග සංඥාව මෙනෙහි කරන්න කිව්වා ඒ අනුව මෙතන සමත විපස්සනා දෙකම තියෙනවා දැන් ඒතම් සන්තං ඒතම් පණීතං යදිදං සබ්බ සංඛාර සම්තෝ කියන්නේ සමතය සබ්බූපදී පටිනීසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධං නිබ්බානං කියන්නේ මේක විපස්සනා ඒ නිසා මේ රාග විරාග කිරීම සමත විපස්සනා හැටියට දෙකක්ම දෙයා අවස්ථා දෙකකදීම කරනවා ඒ අනුව රෝගයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් ඊට පස්සේ කතමාචන්දන්ද නිරෝධ සංඥා මේ නිරෝධ සංඥාවට ඒ කතාවමයි කියලා තියෙන්නේ මේ හිතේ රෝධ ගැසීම එම නැත්නම් මේ චේතනාව දිගේ අර සංචේතනා පැවැත්වීම චක්කු සංචේතනා සෝත සංචේතනා ගාන සංචේතනා ආදී වශයෙන් වූ මේ ඇහැකරණාසයෙන් සංචේතනා පැවැත්වීම සංකාර පැවැත්වීම තමයි මේ රෝධ ගැහීම එතකොට ඒ රෝධ ගැහීම නවත්තන්න නම් නිරෝධ සංඥාව සංඥාවේ නිරෝධ මෙනෙහි කරලා සංඥාව නිරෝධ කරගත්තාම මෙතරම් සමති විපස්සනා දෙකම විග්‍රහ කරලා තියෙනවා සමත හැටියට විපස්සනා හැටියට මේ රෝධ නිරෝධ කරන්න පුළුවන් ඒ අනුව භව නිරෝධ වෙනවා ඒ අනුව රෝගයෙන් මිදී නිදහස් වෙනවා ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝක අනිරත සංඥා ඉදානන්ද බික්කු ඒ ලෝකේ උපාදාන චේතසෝ අදිඨානාභිසේ වේසාංශයා තේ පඤ්ඤාන්තෝ විහරති අනුපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බලෝකේ අනිරත සංඥා. අනුසය ප්‍රහාණයට මෙතන අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ ගැනීමෙන් මේ සබ්බලෝක අනිරත සංඥා අර අනුසය බොහෝ දුරටම උපදීන්නේ අර කියන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනුඤ්ඤාභි සංඛාර නිසයි මේ අනුසය ඉදිරියලා මේ පැවැත්ම දිගින් දිගටම පවත්වන්නේ. ඉතින් ඒ අනුව මෙතන භික්ඛු ඒ ලෝකේ උපාදානා චේතසෝ ලෝකේ උපාදාන චේතනාවකින් තමයි පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනුඤ්ඤාභි සංඛාර සියල්ලම කරන්නේ. ඒකෙන් අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ අනුසය ප්‍රහාණය කරන්න අදිෂ්ඨාන කිරීමයි මේ මෙතන අභිරතය වෙනස් කරන්න. මේ අභිරතය තමයි පැවැත්මට හේතු. අනිරත සංඥාව වෙන සංඥාවේ අනිරත මෙනයි මෙනෙහි කළා අභිරතය හිතෙන් ඉවත් කරන්න ඕනේ. ඊළඟට කතමාජානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා ඉදානන්ද භික්ඛු සබ්බ සංඛාරේසු අට්ඨියති අරායති දිගුච්ඡති අයං උත්තිදානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. මේ නිත්‍ය දේ කිසි දේ නිත්‍ය නැහැ. මේ සෑම දෙයක්ම අට්ඨියති අරායති දිගුච්ඡති. ඒ අනුව මේ මෙනෙහි කළාම මේ දිරායන විනාශයට පත් වී යන හැරිය යුතු ඉවත් කළ යුතු අස් කළ යුතු ජරාවට පත් වෙනා වූ දේ හිතෙන් ඉවත් කරනවා. ඒක නිසා ඒ අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කතමාජානන්ද ආනාපාන සති සංඥා ආනාපාන සති සංඥාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ කිරිමානන්ද සූත්‍රයේ තියෙන එකම අර කායගත සති සූත්‍රයේ මහා රුද්‍රාජි වඩන සූත්‍රයේ රාහුල වාද සූත්‍රයේ තියෙන මේ සතර අනුස්සතිව තමයි තියෙන්නේ. අර මුල්පේලි හතරෙන් තියෙන්නේ මුල්පේලි අටෙන් තියෙන්නේ මේ කාය ගායන වත්තනාව. ඊට පස්සේ පේලි අටෙන් තියෙන්නේ මේ පීටිපටි සංවේදී සුඛපටි සංවේදී වේදනානුපස්සනාව. ඊට පස්සේ අර අභිප්‍රමෝදයන් චිත්තං සමාදාන චිත්තං විමුචයන් චිත්තං අනිත්‍යානුපස්සී විමෝචයන් චිත්තං එනකන් තියෙන්නේ චිත්තානුපස්සනාව. ඊට පස්සේ අනිත්‍යාන් පස්සේ විරාගාන් පස්සේ නිරෝධාන් පස්සේ පටිනිස්සග්ගාන් පස්සේ අසති සාමීති පස්සති සාමීති කියන්නේ ධම්මානු ධම්මේසු ධම්මානු පස්සනාව. ඉතින් ඒ අනුව මේ ආනාපාන සති සංඥාවේ අර ඉස්සරාතුණු සංඥා නමේ ආනාපාන කළාම මේ ආනාපාන සති සමාධිය ඒ අනුව පූර්ණ වෙනවා. සතර අධි වට්ටානය පූර්ණ වෙන බව තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා මේ ආනපාන වැඩිම නිසා නිබ්බිදානුපස්සනාවෙන් නොබැඳීම, විරාගානුපස්සනාවෙන් නොඇලීම, ඒ වගේම නිරෝධානුපස්සනාවෙන් අර රවුන් නොගැහැීම සංජේතනාදිගේ ඒ අනුපාදානය කරගන්න සබ්බූපදී පටිනිසග්ග වෙනවා. මේක තමයි මෙතන මේ අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිසග්ගානුපස්සී කියන තත්ත්වයෙන් ප්‍රතිපලයේ තම නිබ්බිදා කියන தத்துவයේ පුද්ගලයේ පත්වීම නිබ්බිදා වූ ගමන් අර රෝගයෙන් අර දුක්ඛිත ආබාධ බාල විලාන බයෙන් නිදී නිදහස් වෙනවා. ඒ අනුව සචේ ගෝත්තම් ආනන්ද කිරිමානන්ද සුභිකුණෝ ඉමා දස සංඥා බාසිකියාසි. දැන් මේ කිව්වේ මේ කිරිමානන්ද කියන සියලුම මේ කෙලෙස් කන්ද පුරවාගෙන තියෙන සියලුම අයට මේක උගන්වන්න, මේක කියලා දෙන්න මේ ක්‍රමය සියලු පුද්ගඥාන පුද්ගලයන්ට ගැලපෙනවා. ඒකයි මෙතන කියලා තියෙන්නේ මේ ආනන්ද කිරිමානන්ද භික්ඛුනෝ ඉමා දස සංඥා බාධකියාසේ තානංකෝ පණේතං විජ්ජති අං කිරිමානන්ද භික්ඛුනෝ ඉමා දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පසෙන්. ඒ නිසා මේ සූත්‍රය එක කෙනෙකුට විතරක් කියපු එකක් නෙමේ. මේ මතු බුදුහාමුදුරුවන්ගේ කාලෙන් පසු අදා වුණා. මේ ගිරිමානන්ද කියන තත්ත්වයට පත් වූ මේ දුක්ඛන්දකින් මේ බාල වූ ගිලාන් වූ ආබාධ වූ සියලුම පුතක් යන ලෝකයාට යම් කිසි කෙනෙක් මේ මාර්ගය හොයාගෙන මාර්ගය අනුගමනය කරනවා නම් මේක තමයි නිවැරදි ක්‍රමය. මේ දසඥා හරියට ඉගෙනගෙන මේ අනුව අර එකක් වඩලා වැරදි එක අයින් කිරීම ආන පාන. ඒ නිසා අස්ස කළ යුතු සහ බස්ස කළ යුතු ආන කළ යුතු සහ පාන කළ යුතු දෙපැත්ත හරියට දෝතාවේ තේරුම් ගත්තොත් ඒ අනුව ඕනෑම කෙනෙකුට මේ සූත්‍රයේ කියන මේ දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළොත් ඒ පුද්ගලයාට මගඵල ලබන්න මේ සංසාර යෝගයෙන් සදාටම නිදී නිදහස් වෙන්න මේක නියම නිවැරදි බේතක් කාටත් පුදඥන කෙනෙකුට මේක ගැලපෙනවා. එනිසා මේ ආබාධයෙන් මිදෙන්නට බුදුබයන් ලබා දුන් මේ උතුම් බේත සෑම කෙනෙක්ම භාවිතා කළ යුතුයි හරියට ක්‍රමය දැනග. නමුත් අර අනිත්‍ය සංඥා කියන එක මේක හොඳට තේරුම් ගන්න ඕන. සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරලා නිත්‍ය බව අයින් කරන්න ඒකයි තේරුම්. ඒ නිසා මේ මාගදී භාෂාවේ අර කියලා තියෙන අනිත් පැත්ත මේක අර කනකට ගහලා කර තේරුම් ගත්තොත් කියුවට සංඥා කළාට පිළිත් ඇටියට ගායනා කළත් මේක තේරුමක් නැහැ. ඉතින් ඒක නිසා මේක අර්ථ ධර්ම නිර්ත්‍යාටියට තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ දුක්ඛිත වූ ආබාධ වූ බාල විලාන තත්ත්වයෙන් සදාටම මිදින්න. ඒක තමයි මේ සූත්‍රයේ කියලා තියෙන දේ. මේ සූත්‍රයේ මේ කියලා තියෙන මේ දස සංඥා ඔය සියලුම සූත්‍රවල භාවනාට අදාළ වූ බුද්ධ දේශනාවේ තියෙන හැම සූත්‍රයකම තියෙන හරය එකතු කරලා බොහෝම කෙටියෙන් බොහොම සරල විදිහක ඉදිරිපත් කරපු තැන. එනිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ සූත්‍රයේ තියෙන්නේ මහා අපබ්‍රංශ අද්භූත ආශ්චර්යමත් යන්නේ මේක අනිපාරමේ එක්කෙනෙකුට එක රෝගියෙකුට එක හාමුදුරු නමකට දේශනා කරපු සූත්‍රයක් නෙමේ. බුදුහාමුදුරුවෝ සියලුම දුක්ඛිත බාල ගිලාන ආබාධ වූ පෘථග්ජන ලෝකයාට දුකෙන් මිදෙන්නට නිදහස් වෙන්නට දේශනා කරපු නිවැරදි බේතක් ඉදිරිපත් කිරීමක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන දැනගෙන කළ යුතු දේ සහ අත්හැරිය යුතු දේ දෙපැත්ත දුවතාවය තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ සූත්‍රය මහඟු බේතක් ඇටියට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් මේ සතරාති මහා සතරාතිපට්ඨාන සූත්‍රය ඒ වගේම සෙවිතබ්බා සෙවිතබ්බා සූත්‍රය සබ්බාසව සූත්‍රය දැන් අහලා තේරුම් ගත්ත සෑම කෙනෙක්ම මේ ගිරිවානන්ද සූත්‍රය තේරුම් ගත්තාම මේක ප්‍රායෝගික වශයෙන් කළ යුතු දස සංඥා ඉදිරිපත් කළා තියෙනවා. එනිසා මෙතන ඉදිරිපත් කළා තියෙන වැරදි සංඥා එහෙම නැත්නම් මේ කළ යුතු දේ නමුත් මේ සංඥාව මෙනෙහි කළා අර රාග ද්වේෂ මෝහ වලට හේතු වන්නා වූ දේ අයින් කරන්න ඕන. දැන් මෙතන මේ සූත්‍රයේ මේ දස සංඥා ඇතුළත මේ ඉදිරිපත් කළ තියෙන දේවල් අනුව කියන්නේ අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, අදීනව සංඥා, පාන සංඥා, විරෝග සංඥා, නිරෝධ සංඥා, සබ්ලෝක අනුරෝධ සංඥා, සංකාර සබ්බ සංකාරිතු අනාපාන සංඥා මේ දහය තුළ අපි සාමාන්‍යයෙන් දන්නා එකක් නැහැ. මොකද්ද නැති එක? මොකද්ද නැති එක? දුක. ඒක තමයි මේ අයින් කරන්නේ. එතකොට මේ නමය මොන වෙන්නේ? මේ දුක අයින් කරන. දුක කියන ඵලය අයින් කරන. ඒ නිසා මේව තමයි මේව නොදැනීම තමයි මේව නොකිරීම තමයි අර නිත්‍යදේ සුභදේ අත්දේ ගැනීම තමයි දුකට හේතුව. ඒ නිසා මේ දහයම වුණා වෙන්නේ දුකෙන් අත මිදෙන්න. දුක එකයි කිව්වේ දුක්කෝ බාලෝ ගිලානෝ ආබාධෝ කියන්නේ දුක තමයි. ඒක නිසා මේ දුකෙන් මිදෙන්න තමයි මේ සියලුම දේ කළ යුත්තේ. මේ දස සංඥා මෙනෙහි කළා අර නිත්‍ය දුකට ඉවත් කළ යුත්තේ. උපාදානේ ආස්වාදේ මිදී නිදාපිය යුත්තේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දුවතාවයේ තේරුම් ගත්තේ නැතිනම් නිසා තමයි මෙතන දෙපැත්තක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ එක පැත්තයි කියලා තියෙන්නේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ නිත්‍ය බව ප්‍රහාණය කර. මේක අර අභිඤ්ඤාතං අභිඤ්ඤය සූත්‍රයේ අර විග්‍රහ කරලා තියෙන විග්‍රහය පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත් සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දි පජහති, විරාගානුපස්සී විහෙරති රාජං රාගං පජාති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජාති පටිසග්ගානුපස්සී විහෙරති සම්භූපදී පජාති කියලා. තවත් දුරටත් ඒ අභිඤ්ඤාතං අභිඤ්ඤේය විග්‍රහය විග්‍රහ කරලා තියෙනවා. බොහෝ දුරට තව අනිමිත්තානුපස්සී විහෙරති අපනිහිතානුපස්සී විහෙරති ශුඤ්ඤතානුපස්සී විහෙරති මෙහෙම ඒ හැම එකකින්ම අර දුකට හේතු වන දේ හිතෙන් අයින් කරන්න ඕනේ. එනිසා මේක මේ අභිඤ්ඤාතං අභිඤ්ඤේය කියවල බලන්න මේ සියලුම දේ මේකේ අභිධර්මය හැටියට ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ තුනේම තියෙන යති අටි යති හරා යති ජිගුච්චති මේ තුනම අපි කැමැතිසේ පවත්වන්න නවත්වන්න බැරි කමක් තියෙනවා. අපිට කැමැතිසේ නවත්වන්න පවත්වන්න බැරි කම තමයි මේ අටි යති හරා යති ජිගුච්චති කියන විග්‍රහ කරලා තියෙන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ මේක අපිට කැමැති උදේ කැමැතිසේ නවත්වන්න පවත්වන්න. ඒක නිසා දැන් මේ අට්ටිය ජරාය දිගුච්චති විග්‍රහ කළා තියෙන්නේ සබ්බලෝක සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඒ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා අපි නිච්චසේ ගන්නවනේ. නිච්චසේ ගැනීම තමයි. නමුත් නිච්චසේ ගත්තට ඒ නිච්චසේ ගන්න සියලුම දේ අට්ටිය දිහරායේ දිවුච්චි. ඒ කියන්නේ ගෙවිලා යනවා, වෙනස් වෙලා යනවා, අනිත් පැත්තට පෙරලෙනවා, පිළිකුලට භාජනය වෙනවා, අනිත් පැත්තට යනවා. අපි සිල්ුවාටපත්. මේක තමයි මේ අට්ටිය දිහරායේ දිගුච්චති කියන එක තේරුම්. යති කියන වචනේ තුනේම තියෙනවා. අට්ටි යති හරා යති දිගුච්චති. මොන සූත්‍රයේද? අනිත්‍ය සංඥාව වඩලා මේ පිණ්ඩපාතයේ මේ සිව්පසේ නිත්‍ය බව සුඛ බව අත්ත බව අත්තරින් ඔය ඒක තමයි. දැන් ඔය සුන්දර බව, සුභ බව, නිත්‍ය බව, සුඛ බව, අත්ත බව තමයි අපි සියලු දේ උපාදානය කරගන්න හේතු. අපි සියලු දේ උපාදානය කරගන්න හේතුව මොකද? නිත්‍ය බව, සුඛ බව, අත්ත බව, සුභ බව, සුචි බව කියන එක. හිතේ ඒක අත්තරින්න ඕන කොහොමද? අනිත්‍ය මෙනෙහි කරන. අනිත්‍ය මෙනෙහි කරනකම් දැන් සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරේ. දැන් අපි පිණ්ඩපාතයක් ලැබෙනකොට ඒක නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතාගත්තොත් ඒකට මේම රාගයක් ඇතිවෙනවා. සෑම මොහොතකම දැන් අපි ඔය පටිසංකාය යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරමු. දැන් අපි ඔය ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය කියන්නේ මේ වාක්‍ය හැම පිණ්ඩපාතේ ලැබෙන හැම මොහොතකම හැම කටක් වළඳනකොටම අපි මේක මෙනෙහි කළු. මේ වළඳන්නේ මේ අපි මේ නිත්‍යසේ මේ ශරීරය මහත් කරගන්න ශක්තිමත් කරගන්න පුරු ශක්තිය වැඩෙන ඒමට නෙමෙයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට මේ ධම්මානුධම් පටිපදාවේ හැසිරෙන්නට මේ ආර්ය වළඳනවා කියන පිරිසුදු චේතනාවක් ඇතුව වැළඳීම තමයි පටිසංකාය යෝනිසෝ මනසිකාය. එතකොට අර නිච්ච බව දුක බව තමයි ඉතින් ඉවත් වෙන්නේ. ඒ වගේමයි සිව්පසේ චීවර පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍ය දේශජ පරිකාර හැම එකම මේ ආකාරය. අපි මේ ඔක්කොම මේ සිව්පසේම ගන්නෙ මොකටද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපේ මේ ජීවිතය පැවැත්වාගෙන යන්න. ඒ සඳහා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන මේ ජීවිතේ පවත්වා ගත යුතුයි. මේවා නැතුව ඒවා කරන්න බෑ. ඒවා අපි මේ කෑදර ගමෙන් ආසාවෙන් රත්තුෂ්ණාවෙන් රතු පෙරේද ගමෙන් ගන්නවා නෙමෙයි. මේ ජීවිතේ පවත්වා ගත යුතුයි. මේ ජීවිතේ පවත්වාගෙන යාමට උපකාර වන ආකාරයට මේවා පරිහරණය කරන්න ඕන. ආහාරය මතඤ්ඤුතාව දැනගෙන ඉන්ද්‍රිය සුකුත්ත ද්වාරෝ කරමු. ඒකයි විග්‍රහ කරන්නේ. නතර වීමක් නෙමෙයි. නිච්ච බව තමයි නතර වීම. නිච්ච බවෙන් මිදෙන්න. දැන් අපේ පුතර්ජන සෑම පුද්ගලයෙක්ම යමක් උපාදානය කරගන්නේ අල්ලගන්නේ නිච්චයි. එක සුඛයි. එක සුවයි. එක ආත්මයි. ඒ බයි තමයි මේ පැවැත්මට හේතුව. එතකොට පැවැත්ම මිදින්න මේ නිච්ච බව අයින් කරන්න අනිච්ච සංයාම මිදින්න කරන්න. මේ දුකව දුකෙන් මිදෙන්න දුකානුපස්සනාවෙන් කරන සුඛයෙන් සුවයෙන් සුවයෙන් මිදෙන්න. මේ අත්බයෙන් මිදෙන්න ඕන අනාත්මානුපස්සනා කරන්න. දැන් ආත්ම සංඥාවක් මෙනෙහි කිරීමෙන් ඔකෙන් මිදෙන්න බෑ. මේ නිත්‍යයි අනිත්‍යයි සුඛයි දුක්ඛයි දුක්ඛයි සුවපං සුඛයි ආත්මය අනාත්මයි කියලා මෙනෙහි කළාට හරියන්නේ නෑ. මේක තමයි වැරදුනේ. දස සංඥා තුලින්මයි දැන් කොයි සූත්‍රයේ ආනපනසත් සූත්‍රයේ මහා සතරපට්ඨාන සූත්‍රයේ කායගතන සූත්‍රයේ මහා රාමුදාන සූත්‍රයේ ගිරිමානන් සූත්‍රයේ භාවනාවට තියෙන සියලුම සූත්‍රවල ওই දස සංඥා ඔය යරි කොතන කාරි කියන්නේ සංඥාස මෙතන මේ
ආනාපාන සතිපත් විස්තර කරද්දී සිංහලෙන් පල්ලන්තුන් ආදිස්වා උතුම් කායන් හනිදායි හනිදායි කියන්නේ
හනිදායි කියන්නේ ප්‍රණීත බව. අපි දැන් හනිදායි කියන්නේ දැන් අපි දැන් මේ වට අර බොහොම කෑදර වෙලා ගිජු වෙලා යන්නේ මේක මේ උතුම් කායන් නැති නිසා. අපේ හිතේ මේක උතුම් කායන් කියන්නේ ක්‍රියාවි ඍජු බව. එහෙනම් නැතු ක්‍රියා ශරීරේ නෙමෙයි දැන් මේ කෙලින් ශරීරය තියාගන්න නෙමෙයි මේක කය නෙමෙයි කාය සිතිල් අසක්කෝ උජුච සූජු සුවචෝ චස් ඔය කියන්නේ කරණීයද දුන්නේ ඕකමයි මේ උදුන් කයන් දැන් අපි මේක කය කෙලින් කරගෙන කියලා අද පරිවර්තනය ඒක වැරදි උදුන් කාය ක්‍රියාවදී අපේ හිතට අරමුණු වන මේ ක්‍රියාව හරියටම අපි කළ යුතු එකද අර නිත්‍යද අනිත්‍යද භාවිතා කළ යුතු ආනන්ද පානද මේක තේරුම් ගන්න. අපිට අර පණිදාය නිසා අපේ හිතේ තියෙන අර ප්‍රණීත බව නිසා මේක ආස්වාදයක් ලැබීමේ කාදරකම් නිසා අපි ඒකට ඒ ක්‍රියාව තේරුම් ගන්න බෑ. උජුම් කයන්න ඇති වෙනවා.
මේ ස්වාමීන්
අපේ ඉන්ද්‍රිය රාගය අරමුණක් එනකොටම අපි අර සකෝජු ජුජුජු වෙලා රාග විරාග කරන්නේ. පණීත භාවකින් අපේ ඉන්ද්‍රිය රාගයෙන් ප්‍රිය දෙයට ඇලෙන ඉන්නකොටම අපි ඒක අසුභය මනලා අනිත්‍ය බව දුක්ඛම තමම නිකලා අත්තරින් ආනපාන කරන්නේ. ඒ කියන්නේ මේ දස සංඥා දීලා තියෙන ආනපාන කරන්නේ. මේ දස සංඥා නැතුව ආනපාන කරන්නේ
මෙසේ අපි කොටගමක තුරේ වැඩසටහනේදී උන්වහන්සේ ඔය ආරණ්‍යගතව ශුන්‍යගාරගතව කොමෝලගතව කියන එකට වැරදි අර්ථකථනයක් දුන්නා කියලා පිරිසක් නැරිලා ගියා.
ඔව්.
එතකොට නමුත් දැන් මේ විදිමානන් සූත්‍රයේදී මට නම් පැහැදිලි වුණා දැන් දස සංඥාවල හැමතැනදීම කියන්නේ ආරණ්‍යගතව ශුන්‍යගාරගතව කොමෝලගතව. දැන් මේ දේශනාව කරන්නේ ජේතවනාරාමයේ.
අන්නේක
ගැලේකින් තව ගැලේකට ඒක නෙවෙයි කියන එක පැහැදිලිද? ඒකන පොඩක්
දැන් මෙහෙමයි. දැන් මේක තමයි මේ මාගදී භාෂාවේ ද්වතාවයේ අත්තරීමේ පාලිපාලි. දැන් අරඤ්‍ය කියන එකේ අනිත් පැත්ත ද්වතාවයේ රඤ්‍ය. රඤ්‍ය කියන්නේ රණබිම. රඤ්‍ය කියන්නේ රණබිමට රඤ්‍ය කියනවා. ඔය රජ කියන හය මේ රත්ති රංග රට රජ නම හයටත් රඤ්‍ය කියනවා. රණ්‍ය කියන්නේ රජුට රඤ්‍ය කියනවා. රඤ්‍යෝ කෝ අර මහලුදෝ කියලා කියන්නේ මේ මොකද අඩනා කිසුත්තේ. රඤ්‍යෝ කියන්නේ රජුට. ඒ වගේම රඤ්‍ය කියනවා රණබිමට. එතකොට අපි මේක විරුද්ධව කියන්නේ මොකද්ද? අරඤ්‍ය. රඤ්‍ය අරඤ්‍ය. අරඤ්‍ය කියන්නේ අරණ රණබිමෙන් ඉවත් වීම. යුද බිමෙන් ඉවත් වීම. අර රාත්‍රිනාංග රාජ්‍ය රටනසහයෙන් ඉවත් වීම. ඒ නිසා මෙතන අරඤ්‍ය ගතෝ ආ කියලා නිසා මේ අරඤ්‍ය ගත නෙමේ ගතෝ ආ. ඒක තේරුම මේ හිතේ ඇති කරගත යුතු තත්ත්වයක් කියන එක. දුක්ඛමූල ගතෝ ආ කියන්නේ හිත ආරක්ෂා කරගත යුතුයි මේ ආනපාන සතිය වැඩි. ඒකයි. නැතු ගහක් මුල නෙමෙයි. ගහක් මුල ඉඳගත්තා වගේ අපේ හිත දැන් ගහ ඇලුණාට මුල ඉඳගත්තාම අපේ හැදෙන්නේ අන්නේ වගේ අපේ හිත මෙතන මේ ක්‍රියාව කරගෙන යනකොට හිත නොසෙල්විය යුතුයි. හිත කුප්පණය නොවිය යුතුයි. හිත කෝසජ්ජ නොවිය යුතුයි කියන එකයි රුක මුල ගතුවා. ඒ වගේම ශුන්‍යාගාර ගතුවා කියන්නේ මේ කැලේක තනි කනත්තක ඔය හැම කැලේක ඉන්නේ කන්නේ ශුන්‍යාගාරගතවා කියන්නේ රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය තත්ත්වයට පත් කරගත යුතුයි. ඒකයි මේකේ මාර්ගදී භාෂාවේ නියම ධර්ම අර්ථය ධම්ම විනය.
අර කවියක තියෙන ස්වාමීන් වහන්සේ මේ බින්දේ පනිදාය වැටුනොත් කෝකාය කියලා. එතන පනිදාය කියන්නේ රාගය.
එතන විදේ පණිදාය
වැටුනොත් රූකාය අතකින් කරවෙයි.
ඔකේම පණිදාය කියන එක නොයිකුත් ආකාරයේ නොයිකුත් වචන වලට සත්‍යය කියලා කියන්න පුළුවන්. රාගයේ සමෝහ තමයි සත්‍යය. අපි දැන් ප්‍රණීත කොට ගන්න මොකද? රාගයේ ද්වේෂයෙන් මොහෙන්. අවධානය වශයෙන් ඕක තමයි උතෙන් තමයි. ඒතම් සම්තම් ඒතම් පණිතම්. දැන් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සම්තම් අත්ති අසන්තම් නත්ති. ඒතම් සම්තම් සම්තම් කියන්නේ මේක මේ සං කියන්නේ රාගය ද්වේෂය මෝහය ඒක අත්හැරීමෙන් එය රාගය ද්වේෂය මෝහය අත්හැරීම පණිතයි. මේ නිවන් මාර්ගට උපකාරු ඒතම් සන්තම් ඒතම් පණීතම් සබ්බ සංකාර සමුතු සමතේ විතර තම් උදුරා දැම්මේ නැහැ. සම්භූපති පටිනිසබ්බ උදුරා දැම්මේ. ඒක මොකද්ද? විපස්සනා අනුපස්සන. අරක මොකද්ද? ආර්ය සමතේ. ආර්ය සමතේ විපස්සනාවක් තමයි ඒතම් සන්තම් ඒතම් පණීතම් යද්දන් සබ්බ සංකාර සමුතෝ සමතේ සම්භූපති පටිනිසග්ගෝ තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති විපස්සනා අනුපස්සන. ඔය කියල තියෙන්නේ විරමානන්ද සූත්‍රයේ තෝක තියෙනවා, තවහුඟ සූත්‍රවල තියෙනවා. මුළු නිවනම ඔය කෙටියෙම විග්‍රහ කරලා තියෙනවා. ඔක යුග රාග්ගය. ඔක දෙපැත්තම තියෙනවා. දෙකම තියෙනවා. සම්ප්‍රීපස්සනා දෙකම තියෙනවා. සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළ නිච්ච බව අයින් කළොත් වේද. එහෙම නැත්නම් ආනපාන වෙන්නේ නැහැ. එතකොට මේ ආනපාන කියන එක එකක් ඇතුළට අරගෙන වැඩක් නැති එක අයින් කරන්න. එහෙනම් වැඩක් නැති එක අයින් කළා වැඩක් ඇති එක ඇතුළට ගන්න ඕනේ. එහෙම නැත්නම් ගත්තේ නැතිව ආනපාන හරියට නොකළොත් මොකද වෙන්නේ? හිස් වෙනවා. ශුන්‍ය මේ ශුන්‍ය නෙමෙයි අසඤ්ඤ. විසඤ්ඤ වෙනවා අසඤ්ඤ. දැන් එතකොට අපේ හිතේ තරහක් ආපු වෙලාවේ අපි තරහ අයින් කරනවා. ආනපාන නෑ. පාන විතරයි අන්න අන්න මෛත්‍රිය ගන්න ඕනේ. ඊට පස්සේ මෛත්‍රිය අරගත්තට පස්සේ තමයි මේ තරහ නිච්ච වෙලා අපි අනිච්ච වෙන්නේ කියලා නිච්ච තරහ නිච්ච අයින් කරන්නේ. නැවත දැන් මේ සමත විපස්සනා හැටියට අනපන අනපන කිව්වේ ඒකයි. වැරදි එක අයින් කරන්න ඕනේ හරි එක ගන්න ඕනේ. දෙකම කලේ නැන්න ආනපාන සති සමාධිය
නැහැ.
දීගාවායේ මහන්තාවා කියන එකේ තේරුම දැන් මේ වා කියලා කිව්වොත් තුඟක් තැන් වල හිතක ඇතිවන දෙයක්. මහන්තාවා කියන්නේ මහන්තත්වය, උද්දච්චකම්. දීර්ඝ සංසාරේ අපි ගෙනාව මහන්තත්වකම්, උද්දච්චකම්. දීඝ සත්තු මහ සත්තු නෙමෙයි. ඊට පස්සේ තියෙනවා දීඝාව මහන්තාව මජ්ජිම රස. රස කියන්නේ ආයි අර රසං වා කියලා තියෙන අර ආනාපාන සත්‍ය මජ්ජිම රස. මජ්ජ කියන්නේ මත්වීම. මේ දැන් අද මේ මොහොතේ වර්තමාන මොහොතේ දැකපු ඉඳපු දේවල් වලින් රස වෙනවා. මලකඩ කනවා වගේ. ඒකෙන් විදෙන්න ඕන. දිත්තේවා දිත්තේ දුදු දැන් ඇහෙන් දුටු වගේම මේ අපි අතීතයේ දුටු වගේම නොදුටු සියලුම දේවල් දැන් උතන තියෙන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ සක්කෝ බුජූච සූජූච සුවචෝ ජස මුදු අනතිමානි කියන ඒවා කරණීය ධර්ම 14ක් තියෙනවා සුබරෝජ වෙනකම් ඊට පස්සේ තියෙන්නේ අකරණීය ධර්ම 11ක් තියෙනවා ආනපානමයි ඊට පස්සේ මේ අර මේ සීලබ්බත ප්‍රාමාස සක්කාය දිට්ඨිය මිදී නිදහස් වෙලා ඊට පස්සේ නයිජාතුකබ්බසෙන් යම් පුනරදිතිය දැන් මෙතන මේක මේ මෛත්‍රිය තියෙන සූත්‍රයක් එහෙම නෙමෙයි එතන විතරයි මෛත්‍රිය තියෙන්නේ එතනක් තියෙන්නේ මෛත්‍රිය නෙමෙයි මාතා යතා නියම් පුත්ත මේක බුදුහාමුදුරුව දේශනා කළේ හරියට තමන්ගේ එකම පුත්‍රයෙක්ව මේ එකම පුත්‍රයා කවුද අරහත්ත්වය අරහත්ත්වයට ඒ පුද්ගලයා පත් කිරීමේ පිරිසිදු චේතනාව මේකේ මෛත්‍රිය තියෙන්නේ එකම පේලියක පමණයි ලබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන එතන මෛත්‍රිය නෙමෙයි සත්‍යක්‍රියා බලය එතන තියෙන්නේ සත්‍යක්‍රියා බලය ඉතින් ඒක නිසා මේක මේ මෛත්‍රී කර්මස්ථානයක් කියලා කිව්වොත් සම්පූර්ණයෙන්ම මේක නිවන් මඟ සඳහා උපකරණ ආරවණ කරණීයකරණීය සියලුම දේවල් මගබල සියලුම දේවල් ඉතල අරහත්ත්වයට මමපත් වෙන්න පුළුවන් සූත්‍රයක්. ඉතින් ඔක මෙත්තානුසතිය මෛත්‍රී කරන සූත්‍රයක් කියලා ගත්ත ගමන්ම නිවන වැහැ. අර දිග සත්තුන්ට මහා සත්තුන්ට මෛත්‍රී කරන සත්‍යයේ සූත්‍රයේ තියෙන අර මාමං හිංසි දෙපාදකෝ අපාදකෝ චතුප්පදෝ බහුප්පදෝ අන්න මන් කියනවා. ප්‍රශ්න පත්‍රයක් තියෙනවද?
ගරු ස්වාමීන් වහන්සේ ආනපාන වීම උදාහරණයක් දෙන තවත් සරලව
දැන් තවත් ඉතාම සරලව තමයි මං කිව්වේ දැන් තරහක් ආපු වෙලාවට තරහ අයින් කරන්න සම්ථාන විතක්ක සූත්‍රයේ තියෙන පියවර කීපයක් තරහ බුලුවන් තරම් ඉක්මනට අයින් කරලා මෛත්‍රිය ගන්න ඒක සම්මත ඊට පස්සේ ආනපාන දැන් තරහ අයින් කරන්න ඕන පාන මෛත්‍රිය ඇතුළට ගන්න ඕන ආන හිතට ඊට පස්සේ එතනම ඒ වෙලාවෙම ඊගාවට එතෙන්ගේ විපස්සනා කරන්න ඕනේ මොකද්ද මේ තරහ නිත්‍ය වෙලා තියෙන්නේ කාගේ හිතේද තමන්ගේ හිතේ දැන් මේ තාවකාලිකවත් මෛත්‍රී ගත්තට ආයතරයක් ඔය නිත්‍ය වෙච්ච එක තියෙනවනම් ආයෙ එනවා තාවකාලිකව රටපත් කළාට ඒ නිසා මේ නිත්‍ය වූ තරහ අපි අයින් කරන්න ඕනේ කොහොමද අනිත්‍ය අනුවර්තනා කරලා නිත්‍ය වූ තරහ අයින් කරන්න ඕනේ මේ තරහ දුකටයි හේතු වෙන්නේ ඒ නිසා දුක්ඛානුපස්සනාව මෙනෙහි කරලා සුඛ සංඥාව අයින් කරන්න මේ තරහ අත් වෙලා අනත්තානු මේක මේක තිබුණොත් අනාත වෙනවා මේ අනත්තානුපස්සනාව මෙනෙහි කරලා අන අත් අයින් කරන්න මේ කරලා නිබ්බිදා වෙන්න ඕනේ ඒ කියන්නේ අරතරාට සහ මුලින්ම ඔය තරහ කියන සංඥාවට ගතියට අපි සහ මුලින්ම නොබැඳින්න නොබැඳුනාම ඒක දිගේ නිරෝධානුපස්සනාව නිරෝධ කරන්නේ නැහැ ඊට පස්සේ අර උපාදානය කරගත්ත සබ්බු උපාදානය කරගත්ත ගතිය තරහ සබ්බූපදී පටි නිසග්ගු තන්නක්කයෝ විරාගෝ නිරෝධ නිබ්බාන ඔක තමයි උදාහරණ රාගයටත් ඕකයි ද්වේෂයටත් ඕකයි මානයටත් ඕකයි තුනයි තියෙන්නේ හේතු රාග ද්වේෂ මොහ හිතට එන්නේ ඔය තුන විතරයි ඔය තුනට අදාළයි අනික ඔක්කොම දේවල් හේතු එන්නේ ඔය හේතුන් පටි දැන් හේතු ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවනේ හේතු කියන්නේ තුනයි ත්‍රිපිටකයේ නියම මාර්ගදී භාෂාවේ හේතු කියද්දොත් හේතු තුනයි තියෙන්නේ මොනවාද රාග ද්වේෂ මොහ ප්‍රත්‍ය තුනයි තියෙන්නේ මාන දිත්තේ අවිද්‍ය වෙන මොකක්වත් නැහැ ඔය තුනට සියල්ලම ඇයිටි ඔය හැටි වේදනාව කියන එක හරියට තේරුම් අරගෙන නැහැ. දැන් වේදනාව අපි තේරුම් ගන්න ඕනේ මේක සුඛ වේදනාවද දුක් වේදනාවද අදුක්කම අසුඛ වේදනාවද. මේ වේදනාව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරොත් මේ වේදනාව මොකද කියලා තේරුම් ගන්න ඕනේ. මුලට යන්න ඕනේ. මේක දුක් වේදනාවක්ද සුඛ වේදනාවක්ද අදුක්කම අසුඛ වේදනාවක්ද. එහෙමනම් ඒක තේරුම් ගත්තට පස්සේ මේ සුඛ වේදනාව නම් නැවත නැවත එන්නේ පිනවා පිනවා කටයුතු කරන්න කැමැත්ත ඇති නිත්‍ය වූ සිත. දුක් වේදනාවක් ආවොත් අර දුක් වේදනාව විඳවා විඳවා යම් ආස්වාදයක් ලබන්න තියෙන නිත්‍ය වූ සුඛ වූ අත් වූ හිත. අදුකම අදුකන මැන මැන ඉන්න තියෙන නිත්‍ය වූ සුඛ වූ අත් වූ ආස්වාද. එතකොට මේ වේදනා තුන එක්ක සුඛ වේදනාව පිනවා පිනවා ඉන්නයි කැමති. දුක් වේදනාව පිනවීමක් නෙමෙයි. විඳවා විඳවා දැන් කවුරු හරි මැරුණාම ඒක දුක් වේදනාවක්. අපි යෝග සිහිපත් කර කර මෙනෙහි කර කර ආර අවුස අවුස විඳවා විඳවා නිච්ච කරගන්න. නැත්ද? හැබැයි සුඛ වේදනාවක් ඒක සිහිපත් කර කර හිතෙන් පිනවන. පිනවා පිනවා. අදුකම අදුක ඒ දෙකම නෙමේ මනිනවා. සංසන්දනය කර කර මනිනවා. මැන මැන නිච්චදේ ආස්වාදනය. මේක තේරුම් ගන්න ඕනේ. එතකොට නවත්තන්න ඕනේ අර පිනවා පිනවා විඳවා විඳවා මැන මැන නවත්තු ගමන් වේදනාව ඉවරයි. නිච්ච දැන් නිබ්බිදා වෙනවා. දැන් තුතක් යන පුද්ගලයාගේ ගතිය පිය වේදනාව ප්‍රියදේට ඇලීම නැවත නැවත සිහිපත් කර කර පිනවා පිනවා ආස්වාදනයක් ලබනවා. අර දුක් වේදනාව විඳවා විඳවා මෙනෙහි කර කර එතනින් අපිට තේරුනේ නැතුවට අමුතු ආස්වාදයක් ලබනවා. ඔය කෙනෙක් මරුණාම අඩන්නේයි. ඒක ආස්වාදයක්. ඒ පුද්ගලයාට අපිට තේරුනේ නැතුව. ඒ වගේම මන මන ආස්වාදේ කරනවා. ඒ නිත්‍ය සුඛ අත්ත කියන නිසා පුතඥන ගති. ඒකෙන් තමයි මේ මේ සම්බන්ධයේ මේ බැඳීම මේ සංසාර ගමන ටිකටුන සිද්ධ වෙන්නේ. ওই තුනමයි හේතු. අර සුඛ වේදනාව තමයි රාගය, දුක් වේදනාව තමයි ද්වේෂය, මන මන කටයුතු කිරීම තමයි මොහොත. වෙන මොකක්වත් නෑ.
ආස්වාදේ නම් හේතුයි. ආත්මයෙන් අධ්‍යයනයයි ඉව විස්තරමේන විපුලීමයි විස්තරේන විපුලීමයි විපුලීම නිරුද්ධ බුද්ධියමද
මොකද්ද
විග්මීම නම් නිරුද්ධ බුද්ධියමද
හික්මීම
සිරුරට දුක් දීම
දැකලා කියන හික්මීම හික්මීම කියන හික්මීම නියෙ හික්මීම හික්මීම නම් නිරුද්ධ බුද්ධියමද
නැ මේ කායට දුක් වීමක් නෙමේ මෙතන අදහස් කරන්නේ මේ නික්මීම හික්මීම ඉවසීම විමසීම සැනසීම කියන ඒවාෙන් විදහස් කළේ හිතේ ඇති කරගත යුතු ගත මිසක් සිරුරට කයට නෙමේ ඔය දුක් කයට නෙමේ තියෙන්නේ කොහට තියෙන්නේ හිතට දැන් ඔය මහත්තයාගේ කකුල ඉන්ජෙක්ෂන් එකක් දාලා නිර්වින්දනය කරලා කපනවා දැන් හිතට දුක වේදනාවක් තියෙනවානේ ඇයි අර හිතයි කකුලයි අතර තියෙන සම්බන්ධය කැපුවා තේරුණා එතකොට ඔය වේදනාව වෙන්නේ කොහටද හිතට ඒ නිසා මේ සියලුම ක්‍රියාකාරකම් වලින් වැරදි සුව සුඛ දුක්ඛ දොම්නස් සොම්නස් සියලු දේ එන්නේ හිතට නිසා මේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ ලේයට මස්නාන සහිත වූ කයට නෙමෙයි ඒ කයට එන්නේ දුක මේ උපාදානය කරගෙන තියෙන නිසා හිත නැති වුණා නම් හිත අසංයගතේටපත් කරගෙන තිබුණා නම් දැන් අපි හිතමු හොඳට මත් කුඩු ගාලා අර හෙරොයින් ගාලා හොඳට මත් වෙනවා ඔය මිනිහට මොනවා හරි කළා කැපුණත් මොනවා වුණත් තුවාල වුණත් රිදුණත් තේරෙනවා නෑ ඇයි දැන් අසඤ්ඤ වේ. ඒ වගේ තමයි මේ අසඤ්ඤ භාවනාවක් කළාම ඒක අර තියෙනවා. හැබැයි ඒ කයට කය තමදම දුක් වීමක් වෙන්න පුළුවන් ඔය මාත් කිව්වා. නමුත් මේ හිතයි අපි ඔක්කොම මේ කරන්න ඕන හිතයි අධ්‍යාත්මික වශයෙන් මේ හිතයි මේ හිතේ මේ ඔක්කොම තියෙන්නේ. මේ ප්‍රශ්න තියෙන්නේ. හෙට තව සූත්‍රයක් දේශනා කරනවා සත්තට්ඨාන කුසල ඒකදී ඔය මහත්මයා කියපු දේ තවදුරටත් විග්‍රහ
කරනවා.
රාග සිතිවිල්ල ධර්මයට විනයට ගැළපීම පිළිබඳ උදාහරණයක් සමිතව පැහැදිලි කර දෙන්න. රාග සිතිවිල්ල ධර්මයට විනයට ගැළපීම. දැන් මේ රාගය නිසා පුද්ගලයා ආස්වාදයක් විඳිනවා. ඒ ආස්වාදය අජත්තංවා බහිද්ධා දැන් ඔය තමන් මේ රාගයෙන් කටයුතු කිරීම නිසා තව බාහිර පාර්ශ්වයකුත් කවුරුහරි සම්බන්ධයක් තියෙනවා එක පුද්ගලයෙක් සත්වේ ගහක් කොළක් ඇඳුමක් ද්‍රව්‍යයක් වස්තුවක් මොකක් හරි තියෙනවද නැද්ද දැන් එහෙම රාගයක් ඉන්න බෑ එක පැත්තකින් දෙපැත්තක් තියෙනවා එතකොට තමන් ආස්වාදයක් ලබනකොට අනිත් පැත්තට මොකද වෙන්නේ අනිත් පැත්තට යම් වේදනාව ඇති වෙනවා අජත්තාව බහිද්ධාව අජත්ත බහිද්ධාව කියලා ඔය සතර ධර්මයන් සූත්‍රය හැමදේම තියෙනවා තමන් රාගයක් ද්වේෂයක් මෝහයක් තුනෙම ඔය තුන තියෙනවා අජත්ත බහිද්ධාව ඒක නිසා දැන් තමන්ගේ රාගයෙන් කටයුතු කළේ නැත්නම් අර අජත්ත බහිද්ධ දෙකේම මිදුණු ඊට පස්සේ අනික විපස්සනා මේකෙන් දැන් ඒ තමන්ටත් අනුන්ටත් මේ වෙන සියලු විපාක වලින් සාමලින් මිදී නිදහස් වීම ණය මිදී නිදහස් වීම ණය විනයට ගලපා දැන් අපි ඔය ආස්වාදයක් වින්දොත් මේ පංචස්කන්ධය උපාදානය කරගන්න ඕන නැතුව බෑ අපි ආස්වාදයක් ලබන්නෙම සම්බු උපාදානය කරගෙන උපාදානය කරගත්ත ගමන්ම අපි මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත නිසා ණයක් වෙනවා ඒ ණය කවදා හරි කියවන්නේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම අපිට කිසිම අයිතියක් නැහැ මිනිහෙකුට පංචස්කන්ධය උපාදානය කරගන්න හැබැයි පාවිච්චි කරන්න විතරක් අයිතිය තියෙනවා උපාදානය කරගන්න අයිතියක් නැහැ උපාදානය කරගෙන පවත්වන්න නවත්වන්න බෑ පවත්වන්න පුළුවන් දෙයක් නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි නමුත් අපි උපාදානය කරනවා මම මගේ මට කියලා. එතකොට ණය වෙනවා. ඒ ණයෙන් කවදා හරි විදී නිදහස් වෙනවා උපාදානය කරගත්තේ නැන්න විනය ලෝකයේ අභිජා දෝන්න නැය විදී නිදාස ඒක තමයි ධර්මතාව ඒක තමයි උදාන එනිසා හේතුඵල ධර්මයට හේතුවයි ඵලයයි තමන්ට ලැබෙන අනුන්ට ලැබෙන හේතුව ඵලය තේරුම් ගන්න ඕන ඒ හේතුඵල දහමට බාගල්පබලා සූත්‍රයට බැලුවාම ඒක හේතුවක් නැති වුණොත් ඵලය නැති වෙනවා ඒ වගේම ණය වෙන්නේ නැත්නම් ඒක මිදී නිදාස වෙනවා ඒක තමයි නිත්‍ය මොකද්ද ඔව් ඒකේ උපමාව මහ පොළොවට මිනිස්සු කොච්චරනම් කුණු කිලුටු කැට දවේ දානවද මහ පොළොව ඔක්කොම දරාගෙන ඉන්නවනේ අපි වතුරට ජලයට කොයි තරම්නම් කැත කුණු දේවල් හොදනවද වතුර ඔය හොදන විදියට එහෙනම් කිලුටු වෙන්න එපායි කිලුටු වෙනවද අපි වාතයට කොයි තරම්නම් දේවල් දානවද ඈ එහෙනම් වාතේ කිලුටු වෙන්න එපා නෑ මොකද මේ කිලුටු නොවෙන්නේ ආනපාන සතියෙහි පීඩා කටයුතු කිරීම නිසා ඒක තමයි මේකෙත් හරය ඒ වගේ දැන් ආනපාන සතියෙන් කටයුතු කරනකොට කිසිසේ හිත කිලුටු වෙන්නේ නැහැ මහා පොළොව වගේ අර දරාගෙන ඉවසා විමසා කටයුතු කරන්නේ ජලයේ වගේ මහා මුද වගේ ඉවසා දරා විඳගෙන කටයුතු කරන හැබැයි ආනපාන තියෙන්න ඕන එකක් ආපු ආවේ එන වේගෙ බැරදි දේ අයින් කරනවා හරි දේ විතරක් ගන්න ඒකයි ඒක තමයි ඔතනත් හරි උපේක්ඛා සිත කියන එක ලාභ අලාභ දෙකටම ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ දුක සැප ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ උලා වෙන්නෙත් මේ වගේ අෂ්ට ලෝක ධර්මයටම ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මුලා වෙන්නේ නැති සිත උපේක්ඛා සිත එතන මේ උපේක්ඛා සිතේ පිනවීමක් හෝ විඳවීමක් හෝ මැනීමක් හෝ නැහැ පිනවීමක් විඳවීමක් මැනීමක් නැති සිත උපේක්ඛා සිත එතන වේදනාවක් නැහැ එතන වේද හිතයි වේදනාවෙන් තොරයි
අවේ
ධම්ම නෑ ධම්ම කියන්නේ මේ උපාක්කාවට යන පාර මාරු
දර
කියන්නේ මේ උපේක්ඛාව ඉතින් දරා ගත්තොත් ඒ මාර්ගය අනුගමනය කළා ඒක ධම්ම කුසල ධම්ම
උපේක්ඛාවයි ධම්මයි අතර වෙනසක්
තියෙනවා උපේක්ඛා සිත කියන එක අලගත් දුම්පම් සූත්‍රයේ කියවනේ නෑ ගහනක්කා තරණක්කා ඒක තමයි ධම්ම උපේක්ඛා සිත දැන් ධර්මයක් අපි අල්ලගත්තොත් එතන උපේක්ඛාවක් නෑ ධර්මය අල්ලගත්තොත් එතන උපේක්ඛාවක් නෑ එතන ගහනක්කා නෑ ගහනක්කා
දැන්
උපේක්ඛාව උපේක්ඛාව කියන්නේ කැපීමක් තියෙනවා කපන්න ඕන අයහපත් අයුතු දේ විතරයි රාගක්‍රිය ද්වේෂක්‍රිය මෝහක්‍රිය උපේක්ඛා එහෙම නැත්නම් සබ්බේ සංකාර උපේක්ඛා සංකාර විතරයි කපන්නේ ක්‍රියාසිත කපන්නේ හැබුත් උපේක්ඛාව යහපත්දේ කරන්න ඕන අයහපත්දේ විතරයි උපේක්ඛා සිතෙන් කපන්නේ දැන්
ඊට පස්සේ
ධම්ම නේද ඊට පස්සේ පත් වෙන ධම්ම ඊට පස්සේ ධම්ම අනුධම්ම ප්‍රතිපදාම යැසිරෙනවා උපේක්ඛාවට එන්න ධම්මදී උපේක්ඛාවට එන පාරක් ධම්ම උපේක්ඛාවෙන් පස්සේ කරන වැඩක් ධම්ම
සානන්සේ තොර ධර්ම
ධර්මය අල්ලා ගන්නෙත් නැතුව ධර්ම මාර්ගය යන්නේ.
ඔව්. ධර්මය අල්ලා නොගෙන මාර්ගය ගැන එක තමයි අලගත් උතුම් සූත්‍රයේ කියලා තියෙන්නේ. දැන් උදාහරණයක් දීලා කියනවා ඔළුව අය අබලා යෝනෙන්නේ ගඟෙන් එගොඩ වෙන්නේ. ගඟෙන් එගොඩ වුණාට පස්සේ ඔළුව කරගහගෙන යන මිනිහා ධර්මය කරගහන්නේ. එම්නියා උපේක්ෂාවක් නැහැ. ධර්මය දැන් ගඟෙන් එගොඩ වුණ මිනිහා ආයි ධර්මය කරගහගෙන යන්න ඕනේ. ඔළුව කරගහගෙන යන්න මොකටද ගඟේ එගොඩ වෙන්නේ? එන එම්නියා නොදන්නා. අලගන් දුන් සූත්‍රයේ මේකයි විග්‍රහ කරලා තියෙන්නේ. සිතවිල්ල කියන්නේ සංචේතන චේතනාව. ක්‍රියාසිත කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මුිතරාගී විිතදේශී විිතමෝහි යහපත් චේතනාවෙන් කරන දේ ක්‍රියාසිත. ක්‍රියාසිතේ කිසි දෙයක් රාගය ද්වේෂයක් මොහයක් තියෙන්න බෑ ඇත්තෙන. ක්‍රියාසිතක් කාටත් යහපත්. අරහතුන් වහන්සේගේ සියලු සිත් ක්‍රියාසිත. කිසිම සංචේතනාවක් නැහැ. සංකාරයක් කරන්නේ. දැන් සංකාරකාර කියන දෙක වචන දෙකක් තියෙනවා. සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන ක්‍රියාසිත. සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියාත්මක කරන සිත්. ක්‍රියාසිත කියන්නේ සංකපල දාලා ක්‍රියා විතර. හැබැයි ඒ ක්‍රියා යහපත් ඒවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී විිතදේශී විිතමෝ.
අව්‍යාගත
සිත කියන්නේ දැන් අපි මේ කෝපිටියා බලලා මෙහෙම ගන්නවා. ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ, උලාවුනෙත් නැහැ. එතන උපේක්ඛාවක් ඇති කරගන්න දෙයක්වත් නැහැ. අපි එනකොට කාර් දකින්නවා, වාහන දකින්නවා, යාන දකින්නවා, මිනිස්සු දකින්නවා, ආරක් දකින්නවා. අපි මගේ හරක කියලා අල්ලගන්නවා. මගේ කාර්යය කියලා අල්ලගන්නවා. මගේ ගේ, මගේ පොල් ගහ කියලා අල්ලගන්නවා. දැන් බැරිලාව මේ කාර්යක දැන් ඔන්න තමගේ කාර්යක වගේම එකක් යනවනේ. අන්න එක පාඩ අර අව්‍යාගත සිද්ධාන් නෙමෙයි ආ සංකාරක. එක්ක තමයි මැන්නො දැන් තමන්ගේ කාර්යයක් එක්ක තව කාර්යයක් මැන්නො අන්න සංකාරක. ඒ කාර්යක දැක්ක ඉවරයි. එක මොහොතකින් මේක ගැන අපි ඇලිමුකුත් නැහැ, ගැටිමුකුත් නැහැ, උලාවකුත් නැහැ, සංකාරයකුත් නැහැ, උපේක්ෂා කරගන්න ඕනේ තුක ක්‍රියාසුතුකුත් නැහැ මොකක් කරන්නේ. ඒක මොකද්ද? අව්‍යාකට. ඒකේ හේතුවක් නැහැ, ඵලයක් නැහැ. කාටවත් හොඳකුත් නැහැ, නරකකුත් නැහැ. යහපතකුත් නැහැ, අයහපතකුත් නැහැ. වරදකුත් නැහැ. මොකකුත්
නැහැ.
ඒ සබ්බචිත්ත සාධාමිතයි සිකක් කියලා කියන්නේ. ඔව්. ඒක සබ්බචිත්ත සාධාරණ. හැම පුතක් අපි දැක්ක ඇහුව සියලුම දේවල් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අපි බොහොම ලක්ෂයක් දකින්නකොට එකකට තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. එකද? හැබැයි ඒක ඇතුළේ මේ ගමන යන්න අර වේගය උපදින. වේගයක් උපදින්නේ නැත්නම් අනේ ඒක හොඳම විග්‍රහය. යම් කිසි වේගයක් ආවේගයක් උපදින්නේ නැත්නම් ඉතින් ඒක අව්‍යාපත. වේගයක් උපදිනවා නම් ඒක සංකාරයි. ඒ වේගයේ මිදි නිදහස් වෙනවා නම් ඒක ක්‍රියාසිත. තුන් ආකාරයේ පරිවර්තේ. දැන් අපේ හිතේ වේගයක් උපදින්නේ නැත්නම් යමක් අහලා දැකලා ඉඳලා ඒක අව්‍යාකට. වේගයක් උපදිනවා නම් ඒක සංකාරිත. ඒ වේගයක් උපදින්න නැතුව අපේ හිතේ යම් නිවීමක්, මිදීමක්, නිදහස් වීමක් වෙනවා නම් අනුම බුදුරණන් නිදහස් කරන හේතු ක්‍රියාව. සුවාසුව ධර්ම දෙපැත්තම.
උපේක්ඛා සිතෙන් සිටීම තුළ මෛත්‍රිය වැඩෙනවාද?
උපේක්ඛා සිතෙන්
සිටීම තුළ මෛත්‍රිය වැඩෙනවාද?
නෑ, ඒකට මෙත් සිතක් ගන්න ඕන. උපේක්ඛා සිතක් තියෙනවා නම් මෛත්‍රිය වඩන්න පුළුවන් පහසුවෙන් ලේසියෙන් නියම ආකාරයට. හැබැයි මෛත්‍රිය වඩන්න ඉතින් උපේක්ඛා සිත ඇතත් නැතත් පුළුවන්කම් තියෙනවා මෛත්‍රිය වඩන්න ඕනෙකින්. ඕන පෘථග්ජන පුද්ගලයෙකුට මෛත්‍රී වඩන්න පුළුවන්. උපේක්ඛා සිත එතකොට ඇති වෙනවා.
සරජනස පරදත්ත උපජීවීන් සුගතිගාමීද දුගතිගාමීද
පරදත්ත උපජීවීන් දුගතිගාමී කියලා තමයි කියන්න පුළුවන්. පරදත්ත උපජීවීන් කියන්නේ අනුන්ගෙන් ඔය අනුන්ගෙන් යමක් බලාපොරොත්තු වූ පරදත්ත උපජීවී අනුන්ගෙන් යැපෙන අය පරදත්ත උපජීවී. ඒගොල්ලෝ සාමාන්‍යයෙන්ම ඒගොල්ලන්ට පින්කමක් කුසලයක් කරගන්න පුළුවන්කමක් නැහැ. අනුන්ගෙන් පින් ඉල්ලාගෙන යැපෙන පුද්ගලයෝ, අනුන්ගෙන් ආහාර ඉල්ලාගෙන යැපෙන පුද්ගලයෝ කියන එකයි පරදත්ත උපජීවී. ඒක මේ පරපටි බද්දාමේ ජීවිකා තියෙන්නේ. පරපටි බද්දාමේ ජීවිකා. ඒක පරදත්ත උපජීවී නෙමෙයි.
නමෝ බුද්ධාය යන්නේ අර්ථය පහදන්න.
ඒක මේ පස්සේ හදාගත්ත එකක්. බුදුහාමුදුරුවන්ගේ කාලේ ඕම එකක් තිබුණේ නැහැ. පස්සේ කාලෙක මිනිස්සු ඔය වචන දෙක එක්කව ගොල්ලා නමෝ බුද්ධාය. හැබැයි මේක තේරුමක් තියෙනවා. නමෝ කියන්නේ මෝහය සාමුලින් මනති කිර ගැනීම. බුද්ධා කියන්නේ බව උදුරා දැමීම. දෙකම එකයි. ඉතින් ඕකේ තේරුම හරියට අර්ථ ධර්ම තේරුම් අරගෙන කවුරු හරි කිව්වොත් ලිව්වොත් තේරුම් මෙනෙහි කළොත් හොඳයි. නැතුව ඉතින් නමෝ බුද්ධාය කියලා මේ බුදු පිළිමයකට වැන්දට නම් හරියන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන මෝහය සාමුලින් නැති කරගන්නට බව උදුරා දමන්න ඕන කියන එක තේරුම් ගත්තොත් හරි.
සතර වරම් දෙවියන් ගැන විස්තරයක් කරන්න.
දැන් මේක තියෙන්නේ ත්‍රිපිටකයේ දීඝනිකායේ ආඨානාට්‍ය සූත්‍රයේ කියලා තියෙන්නේ. කොහොමද? චත්තාරෝ මහරජා. කිසිසේ දෙවියෙක් ගැන කතාවක් ඔතන නැහැ. තියෙන්නේ චත්තාරෝ මහරජා වෙස්සවන විරූඪ විරූපාක වෛසවන දතරට්ට කියලා රජවරු හතර දෙනෙක් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මේ ඉන්නකොට ඒ මේ රටේම බුදුහාමුදුරුව ජීවත් වූ රටේම රජකම් කළ වෙනත් ගෝත්‍රවලට අයත් රජවරු හතර දෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුව හම්බ වුණා කියලා ආඨානාට්‍ය සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව කියනවා. රාත්‍රි කාලේ එළි දල්වගෙන පන්දම් දල්වගෙන ඒ කාලේ මේ ලයිට් තිබුණ නෑනේ. ඒක නිසා තමන්ගේ සේනාවත්ම යක්ක සේනා, නාග සේනා, කුඹාණ්ඩ සේනා ඇතුළුව මෙහෙම සේනා වර්ග හතරකුත් ඇතුළුව චත්තාරෝ මහරජා ඇවිල්ලා, ඒ සතරවරම් මහරජවරු ඇවිල්ලා බුදුහාමුදුරුව හමු වෙලා ආඥාව දේශනා කළ රාජ ආඥාවක් විග්‍රහ කළ බුදුහාමුදුරුව ඒක පිළිගත්තා. බුද්ධ ආඥාවක් හැටියට නැවත ආඨානාට්‍ය සූත්‍රයේ දේශනා කළ ඒක බොහොම මේ ආඨානාට්‍ය සූත්‍රයේ තම එදා හෙළවීම සිව්හෙළය පිළිබඳ හැම ආකාරයකටම ඉතාම පිරිසිදු චිත්‍රයක් මවා ගන්න පුළුවන්. පැහැදිලි පිරිසිදු තැන පැහැදිලිව කියලා තියෙනවා. නාගගෝත්‍රික හිටියේ හිරු බෑගෙන යන මූද අයිනේ. ඒ වගේම යක්ෂ ගෝත්‍රිකය හිටියේ උතුරු කුරු දීපේ උතුරු දේශය. හැබැයි ඒගොල්ලෝ ප්‍රධාන ගෝත්‍රය. ඒ වගේම කුම්භාණ්ඩ හිටියේ හිරු නගෙන ඔය මඩකලපු ප්‍රදේශ. මෙහෙම මේ හතර මේ ඔය සිංහරාජ අඩවිය තමයි මහ කැලේ කුම්භාණ්ඩ ගෝත්‍රික හිටියේ. මෙහෙම හතර ගෝත්‍ර හතර ගැන පිරිසිදුව හිටපු තැන් ඒගොල්ලන්ගේ නායකයෝ, ඒගොල්ලන්ගේ රස්සාවල්, ඒගොල්ලෝ කරපු දේ අර ඒගොල්ලෝ මේ මේ හතරවරම් රජුරුවන්ගේ රාජ සභාවක් තිබ්බා ඒක නම ආටා නාටා ඒ වගේම ඒකේ තියෙනවා මේ සූත්‍රයේ එදාසල තිබුණ ඔක්කොම නගරවල නම් ආටා නාටා කුරපුසි නාටා පුසගුරු නාටා පුර නාටා ඔය තිය පරදුසි නාටා ඔක්කොම හැබැයි නාටා මොකද ඒ ඒගොල්ලන්ගේ නගරවල නම නාටා කියන එකෙන් ඉවර වෙනවා දැන් මේ දේවහිලේ තිබුණ කිසිම නගරයක් ඔය ඔය ආකාරයට නෙමෙයි තිබ්බේ මොනවා තිබ්බේ එක්ක නුවර එක්ක පුර ත්‍රිදාස පුරේ ත්‍රිදාස පුර ලංකායන් ජම්බුද්වීපේ ත්‍රිදාස පුරේ පුරල් තියක් තිබිලා
ඒ
කතාවක් ඉතින් මිනිස්සු අය හදාගෙන තියෙනවා මේ දේව ඇදෙලි තියෙන ඔය කියන්නේ යක්කෝවා යක්ක බෝධිකාවා යක්ක බෝධිකාවා කියන්නේ
මේ ඔක්කොම බය ඉන්නේ මේ යක්ක වෙනවා කියන්නේ.
එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ ඒ ඒ ඒ රටවල් වල හිටිය යක්ක බෝධිකා කියන්නේ තරුණ යක්ෂ බෝධිකයෝ යක්ක බෝධිකා කියන්නේ තරුණ තරුණියෝ නාග බෝධිකයන්ගේ තරුණ තරුණියෝ මෙහෙම මේ ඔක්කොම
මහාවට්ටුව
නාග නායකයෝ නාග බෝධියේ නායකයෝ කුම්බාණ්ඩ කියන්නේ
කුම්බාණ්ඩ
කියන්නේ පෙරේතය
කියලා
හිතලා දෙනේ කුම්බාණ්ඩ කියන්නේ මිනිස්සු
නැස්
අලා කුම්බාණ්ඩ කියන්නේ ඉන්ද්‍රසෝම වරුණ මුචලින්ද මණියක්ක මේ ඔක්කොම ආලවක ඔය ඔක්කොම ඉන්නවා ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ටිකක් හරි අහගෙන යම් ආකාරයකට මේ බෞද්ධයන් ගැන අදහසක් තියෙන අය 40 දෙනෙක් මේ හෙළදිවේ උඩ කෙළවල ඉඳන් පහළ කෙළවලට මේ සීමාවේ තිබ්බා පාලනය ඒගොල්ලෝ දැන් මේ බුද්ධ ශ්‍රාවකයෝ හිටියේ සීමාව තුළ අර කැලෑවල වනාන්තර. එතකොට ඒවා හිටියා ඒක තමයි කරදර වුනේ. ඒ කරදර වන අයට කිව්වා කෑ ගහලා කියන්න අර නායකයෝ අද වගේ මේ ටෙලිෆෝන් කෝල්ස් නෑ. කෑ ගහලා කියන්නේ එතකොට ඒක ඇහිලා
මේ අය හිංසදී.
ඈ? අය අයක් කොයි හිංසදී. ඔය හිංසා කරන ලකුණ්ඩ දඬුවම් දීලා ඒගොල්ලන්ව බලවහනවා. 40 දෙනෙක්ව පත් කළා සීමාව දිගට. ඒ 40 දෙනාගෙම නම් තියෙනවා. ඒ 40 දෙනාම බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා ටිකක් හරි ඔය හේමවත සාකාගිරියක් ඉන්නවා. මුචලින්දක් ඉන්නවා. මේ ආලවකක් ඉන්නවා. ඒ ඔක්කොම බුදුහාමුදුරන්ගේ මන ආපු අය. ටිකක් හරි ධර්මය දන්නා.
ගන්ධබ්බෝ
ගන්ධබ්බිවා කියන්නේ ගන්ධබ්බෝ ගන්ධබ්බිවා ගන්ධබ්බ කෝතිකාවා කෝතිකාවා කියන්නේ ඒ හැම එකටම බෝධාන්තරේම ඒ තරුණයෝ තරුණියෝ මහා හැමතිවරු කුඩි පොඩි මිනිස්සු ලොකු මිනිස්සු ඔක්කොම කියන්නේ දැන් දුරස් විහිදෙනවා කියන එක වෙන්නේ දැන් ඔතනට ගිය ඔක්කොම දැකලා තියෙනවනේ ඈ දැකලා තියෙනවා මේ දකින්නේ තමන්ගේ හිතේ ඇතිවන ශ්‍රද්ධාවක් නිසා තමන්ගේ හිතේ ඇතිවන පිපිදීමක් නැතුව අර හිරේලිය චෛත්‍යයට වැඩුණා තමන්ගේ හිතේ අමුතු රශ්මි මාලාවක් මතුවෙනවා. ඒක තමයි මේ තමන් දකින මායාව. ඒකයි තින් හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. රාගය, ద్వේෂය, මෝහය වැඩි වෙනේකට මේක දකින්න බෑ. ඇයි? හිතේ ප්‍රබෝධ බව පිරිසිදු බව නැති නිසා. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ පිරිසිදු බව තියෙනවා නම් අර අර කියන චන්ද්‍රාශ්මි මාලා භෞතික. චන්ද්‍රාශ්මි භෞතික. ඔය දේදුන්න කියන එකත් මායාවක්. චන්ද්‍රාශ්මි මායාව. බල බල ඉන්නේ ඉඳලා හරියයි නෑ. බුදු රස් නෑ. ඔය කියන්නේ චන්ද්‍රාශ්මි මාල්. ඒ කියන්නේ මේ ජලයයි වාතයයි මේ ආගෝ තේජෝ ආයෝ පඩලි හතරේ එක මතු වෙන පිටක් වෙන චතුනි රශ්මි මාලා හය. ඒක ඉතින් යහපත් චිතුවිලි යහපත් චේතනා එනකොට පිරිසිදු ධර්මයේ මතු වෙනකොට පුද්ගලයන්ට වේනවා කිරි වැක්කෙනවා. හැබැයි කිරි අහුර ගත්ත කෙනෙක් අල්ල ගත්ත කෙනෙක් කිව්ව දෙන්නේ නැහැ. ආචාර්යවත් සිදුවීම.
ධර්මයට
ඔය බුදුරජාණන් වහන්සේම කිරි වැරෙන් කිරි වැක්කෙනවා වගේ පෙනීම මේ වගේ දේවල් ඇත්ත වශයෙන් මිනිස්සුන්ට ටිකක් මේ පැත්තට යොමු වෙන්න හොඳයි. නමුත් මේ මැජික් සම්දර්ශනයක් වගේ දෙයක් කොච්චර ඉවරයි. එතකොට වැඩේ ඉවරයි. මැජික් පෙන් ගල බෑ මේක කරන්න. තම තමන්ගේ ශක්තිය තමන් තේරුම් ගන්න ඕනේ. මේක බාහිර බලවේගයේ ශක්තියක් නෙමෙයි ඔය එකක් කරන්නේ. කායි ශක්තියද? මේ මිනිස්සුන්ගේම ශක්තිය බලය හැකියාව. ඔය සියලුම දේ. ඒකයි තේරුම් ගන්න. ස්වාමීන්
වහන්සේ සමහර
ඔව් ඒකට හේතු අර කෑ ගහලා අයියෙන් කියනවනේ මේක දැන් ඒක නිකන් පුරුද්දක් වෙලා හිත බයකම තියෙනවනම් ආවේශ වෙනවා ආරුඪ වෙනවා හිත බය නම් හිතේ තියෙනවනම් යම් කිසි බයක් යක්ඛාවා නාගාවා ප්‍රේත කුම්බණ්ඩා වගේ කියනකොට අර අනුන්ගේ කටාණ්ඩේ ශක්තියට එක පාට තමන්ගේ හිත සෙල්ල හෙල වෙනවා ආවේශ වෙනවා හිතේ මේ බයක් නැත්නම් හිත රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කිලුට නැත්නම් එහෙම වෙන්න බෑ වෙන්නේ නැහැ ඒ එහෙමනම් ඒ පුද්ගලයා තේරුම් ගන්න ඕනේ ඒ පුද්ගලයා බොහොම මේ බොහොම දුර්වල මිනිහෙක් රාගෙන් ද්වේෂයෙන් මොහෙන් හිත දුර්වල කරගත්ත පුද්ගලයා ඒකයි ඒ ආවේශ වෙන්නේ දැන් මිනිස්සු නම් හිතන්නේ ආවේශ වෙන්නේ හොඳයි කියලා ඒ පුද්ගලයා කිසිම ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යයක් නැති අනුන්ගේ කටහඬට නැමෙන පුද්ගලයා ඒ පිරිත බලය කියලා තමයි හරකට. ඔව් ඉතින් ඒ පිරිත බලයක් නෙමෙයි මේ තමන්ගේ දුර්වල කණ පිටම
නෙමෙයි.
හැම තිස්සෙම කණ පිට වේ. දැන් ස්වාමීන් වහන්සේ මේ කට්ටි කියනෝනේ දැන් මැරුණට පස්සේ සමහරක් යම් ශක්තිය බිහි කරන්න පුළුවන් කියන ශක්තිය දැන් යම් යම් අය මැරුණට පස්සේ භූතෙක් වුණොත් ඒ භූත පුද්ගලයාට පුළුවන් මෙහෙම මනස අල්ලන්න බඩටින් ගන්න පුළුවන් නායටින් ගන්න පුළුවන් කන්ටින් ගන්න පුළුවන් මේ අල්ලන්නත් පුළුවන් ඒ අනුව අර මිනිහව සම්පූර්ණයෙන්ම අර භූතයාගේ මනස ශක්තිමත් නම් බුදයට වඩා බාල මනසක් නම් අර බුද්ධලයක් තියෙන අර මියා මේ වෙන බුද. ඒ බුද කියන කොටස ඩිට්‍රයි වේද කියන කොටස වලට බෑ. දෙවි දේවතාවෝ වා කරන්නේ නැහැ. කරන්නේ කවුද? බුද. ඒ බුද කට්ටිය කියන්නේ ඔක්කොම අර බුතයන්ට යට වෙලා. බුත වල වේගය ආරුද්ධ කරගෙන තියෙනවා. බුද.
බුත කුඹම් වික්‍රේ දේවාසුර සංගමව සමපබ්බලෝ අහෝස්.
ඕක කියන්නේ ඕක තමයි.
ආසනේ ස්වාමීන් වහන්සේ බොජ්ජංග යන්නේ හි තේරුම කුමක්ද? බොජ්ජංග පිළිත කුමක් අරබයා සත්‍යානා කරන්නේ?
බොජ්ජංග කියන්නේ භව අංග, රාග භව, ද්වේෂ භව, මෝහ භව කොටස් හතකින් හිතෙන් මුදුරා ගමන්නට උපකාර වන ක්‍රියාකාරකම බොජ්ජංග. භව අංග උදුරා ගමන් බොජ්ජංග කියන්නේ. ඒ කියන්නේ භව, රාග භව, ද්වේෂ භව, මෝහ භව කොටස් හතකින් හිතෙන් මුදුරා දැමීම බොජ්ජංග. දැන් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දැමීම තමයි අරහත්ත්වයටපත් වෙන්න හේතුව. බොජ්ජංග පූර්ණ කරගන්න ඉපාය. බොජ්ජංග පූර්ණ වීමෙන් තමයි ආරසංගික මාර්ග පුණ්ලා දින්නම් පලාණං ගතෝ හොති කියලා තියෙන්නේ. දැන් ඊට පස්සේ බොජ්ජංග පිරිත් තියෙනවා දේශනා කරලා, චුන්ද බොජ්ජංගය, කස්සප බොජ්ජංගය, මෙහෙම තව බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා බොජ්ජංග පිරිත කිව්වා. ඇයි හේතුව? හැබැයි බොජ්ජංග පිරිත් ත්‍රිපිටකයේ තියෙනවා පහක් හෝ හයක් ඔක්කොම කියලා තියෙන්නේ අරහතුන් වහන්සේලා. බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේ කෙනෙක්. පෘථග්ජන පුද්ගලයෙකුට බොජ්ජංග පිරිතත් ත්‍රිපිටකය කියලා නැහැ. දැන් මේ අරහතුන් වහන්සේලා මේ උපතෙන් ගෙනාව කය තාම තියෙනවා. මේ කයට ලෙඩ රෝග හැදෙනවා. හැබැයි මේ ලෙඩ රෝග හැදුනාම යම් කායික වේදනාවක් උපදිනවා. ඒ කායික වේදනාව ඉපදුනාම ඒ වේදනාව යම් ආකාරයකට විඳවනවා. ඊට පස්සේ බොජ්ජංග පිරිත සිහිපත් කළාම, මෙනෙහි කළාම මේ භවංග උදුරලා දැම්ම බව තේරුම් ගත්ත ගමන් අර කායික රෝග ඔක්කොම අර සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියටපත් වෙලා අරහතුන් වහන්සේට පුළුවන් ඒ කය රෝග සියලුම දේවල් වලින් මිදී නිදහස්. ඒ නිසා බුදුහාමුදුරුව අනුදැන වදාලා මේ අරහතුන් වහන්සේලාට යම් ආකාරයක මෙහෙම කායික රෝගයක් එකපාරට මතුවන වෙලාවක බොජ්ජංග පිටිත කීවෙන් මේකෙන් සාමුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ මිසක බොජ්ජංග පිටිත කියලා නැහැ කිසිම කෘතඥ පුද්ගලයෙකුට කවදත්. බොජ්ජංග පිරිත ඔක්කොම කියලා තියෙන්නේ බුදුහාමුදුරන්ට, ඔය කස්සප බොජ්ජංග, මුගල බොජ්ජංග, මෙහෙම ඔක්කොම අරහතුන් වහන්සේ. මේ භව අංග උදුරා දැමු භව, රාග භව, ද්වේෂ භව, මෝහ භව ගොඩක්වත් නැහැ දැන්. ඒක සිහිපත් කළා නැවත. ඒකයි තියෙන්නේ. අසසිකටි පස්සසිකටි සබ්බකාය පටිසංවේදී. සබ්බකාය තමයි මේ ක්‍රියාවේ වේගය, තමයි අපි පටිසංවේදී වෙන්නේ. ඒක ආශ්‍රය කිරීමෙන් තමයි අපි වැරදි දේ ආශ්‍රය කිරීමෙන් තමයි ඒ ක්‍රියාවේ වේගය. ඒ වගේම ඒ ක්‍රියාවේ වේගය ප්‍රහාණය කිරීමෙන් තමයි පස්සසි සාමීදී සික්කටි වෙන්නේ. ඒක නිසා මේ සබ්බකාය කිව්වේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කරන අර හයවරක් කය 36 වූ ක්‍රියාකාරකම් 36 තමයි සබ්බකාය. චක්කුකාය, සෝතකාය, ගානකාය, ජීවකාය, කායකාය, මනෝකාය. මේ ආයි තියෙනවා රූපකාය, ශබ්දකාය, ගන්ධසකාය, එතුවදී විඥානකාය, ඊට පස්සේ වේදනාකාය, තණ්හාකාය, මේව 36ක් තියෙනවා. ඒ 36ම වේගයක් උපදවන අවස්ථා තියෙනවා. ඒ වේදනාව නිසා තමයි පටිසන්දෙන්නේ. පටිසන්දෙනවා කියන්නේ මොකද? ආපහු තමන්ට උරුම වෙනවා යම් කර්මයක්. පටිසන්දෙනවා කියලා වෙතියෙන්නේ. ওই පටිසන්දීමම තමයි. ඒක මිදෙන්න පුළුවන් කොහමද? ඒක පස්ස කිරීම. ඒක අස්ස නොකර අයින් කිරීම. ආනපාන කිරීම. ආනපාන තමයි අසබත්. ඒවා ඉතින් මේ සම්මතයෙන් දැන් මිනිස්සුන්ට ඒකෙන් යම් තාවකාලිකව සානයක් ලැබෙනවා. ඒ සානය ලැබෙන්නේ තමන්ගේ හිතේ ඇතිවන අර යම් කූලක්, අවිශ්වාසයක් නැතිවීම නිසා, තමන්ගේ හිතේ ආත්ම ශක්තියක් ධෛර්යයක් ලැබෙන නිසා. දැන් උදාහරණයක් හැටියට පිරිත් නූල බැඳ ගත්තාම මිනිහට ආශිර්වාදයක් තියෙනවා කියලා හිතෙනවා. දැන් පාරේ යනකොට පඳුරක් දැම්මම පඳුර දැම්ම නිසා මාව ආරක්ෂා කරගනී කියන හිතත් එනවා. පඳුර දාන්න බැරි වුණොත් ඇක්සිඩන්ට් එකක් වුණොත් කියන අපෝ පඳුර දාන්න බැරි වුණා මේකයි. මේක මේ හිතේ ඇති කරගන්න ආත්ම විශ්වාසයක් ශක්තියකට පිරිත් පොඩ්ඩක් බීම පිරිත් නූල බැඳ ගැනීම පිරිත් කීම ඒ වගේ දේවල් හොඳයි. ඒ නිසා පුද්ගලයාගේ හිත ටිකක් පිරිසිදු වෙනවා ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒක නිවනට උපකාර වෙන්න නම් ඔය පිරිතෙම තියෙන ඔය පිරිත් අධ්‍යයනා කළ ඔය පිරිතෙම කියපු කාරණා ප්‍රායෝගිකව අනුගමනය කළේ. එහෙම කළා නම් ඒක නිවන. ඔය පිරිත තියෙන්නේ මේ අනුගමනය කළ යුතු මාර්ගයක් පෙන්නාලි. පාර පෙන්නාලි. ඒ නිසා පාර තියෙනවා පෙන්නා දීලා ඒ පාරේ පෙන්නා දීලා තියෙන්නේ හරියට හොයාගෙන දැන අනුගමනය කළොත් ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ අර සංසාර දුකෙන් භව දුකෙන් සදාට මිදලා රහත් ත්වයට පත් වෙනවා.
මොසරයි
ස්වාමීන් වහන්සේ සත්සතිය ඇත්තක්ද? සත්සති කියන වචනේ තේරුම හොඳට තේරුම් ගන්න ඕන. මේක සයන අල්දයන් සත්සති. සත් කියන්නේ මේ යථා භූත ඥාන දර්ශනේ. එහෙම නැත්නම් මේ සත් ධර්මය. සති කියන්නේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය තුලින් යථා භූත ඥාන දර්ශනේ ලැබීම සත් සති. දැන් ඔය බුදුහාමුදුරුවෝ හිටපු කාලේ මේ සති කියලා වචනයක් තිබුණා. නමුත් මේ අද වී සුමානේ අපි මේ කියන සතියක් දවස් හතක් තිබුණාද? එහෙම එකක් තිබුණාද? ඈ එහෙම එකක් තිබුණේ නැහැ. මේ ඔය සුමානේ දවස් හත ආවේ ඔය ඉරිදා සඳුදා අඟහරු වාද වදාද 1000 ක්‍රිස්තු වර්ෂ 1315. අපේ රටේ ඒ කාලේ තිබුණේ මේ බුදුහාමුදුරුවෝ වැඩ සිටිය කාලේ තිබුණේ මොනවද දවස්? මොනවද දවස්?
තිති
අමාවක අටවක තුන්සක පසළොස්වක වයි කියන්නේ පුර පුර දවස් 15යි අව දවස් 15යි. සති තිබුණද? නැහැ. ඒ නිසා මේ සති කියන වචනේ සුමානෙට නෙමේ, සත් කියන වචනේ හතට නෙමේ. සත්ත කිව්වනම් හත. සත්ත කිව්වනම් සත්ත බොජ්ජංග, සත්ත සූර්යයක් ගමන ඔය තියෙන සත්ත කියන සයන්න අල්තයන්න තයන්න නැති තැනක හතක් නැහැ. දැන් අර විසාකාව තව නොයෙක් තැන්වල කියනවා සත්පසේදී සෝතාපන්න ඵලයට පත් වුණා කියලා. ඔය කියන්නේ අවුරුදු 7ේදීද? නැහැ. අවුරුදු 7ේදී නෙමෙයි. සත්වයස කියන්නේ මේ හේතුඵල ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වූ වයස. නැතුව මේක සත්වස්සානි කිව්වනම් හරි. කොතනකවත් සත්වස්සානි නෙමෙයි කියලා කියන්නේ සද්වස. ඒ කියන්නේ මේ හේතුඵල ධර්මයේ යථා භූත ඥාන දර්ශනේ අවබෝධ කරගන්න පුළුවන් වූ මේ වයසේදී තමයි මේ සෝතාපන්න ඵලයට පත් වුනේ. නැතුව කොහේවත් කවුරු හරි කියනවා නම් අවුරුදු 7ේදී සෝතාපන්න වුණා කියලා ඒක අපබ්‍රංශ බොරුවක්. ඒක තමයි සද්වස. හත නෙමෙයි. යථා භූත ඥාන දර්ශනේ මේ සද්ධර්මය තේරුම් ගන්න පුළුවන් වයස. ඒ වයසදී තමයි සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් බුදුහාමුදුරුවෝ ගාම අවුරුදු 7ේදී රාහුල කුමාරයා ආවා බුදුහාමුදුරුවෝ ගාව. අවුරුදු කීයේදීද අරහත් ඵලයට පත් වුනේ? මහරහුල වාද සූත්‍රයේ වේදනා කළේ අවුරුදු 19. අවුරුදු 19 කීලයි රාහුල කුමාරයා මග ඵල ලැබුණා. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දරියුත් හාමුදුරුවෝ එතනම තියාගෙන ඔය ධර්මයේ දේශනා කළා. ඒත් තේරුම් ගන්න පුළුවන් වුණ වයසක් ආවා. ඒ වයස තමයි සත්වස. එතෙන්දි තමයි අරහත් ඵලයට පත්. ඒ නිසා මේ සයන්න අල්දයන්න කියන වචනේ අද සයන්න අල්දයන්න දයන්න කියන වචනෙට කලවම් කරගෙන පටලවාගෙන බොහෝ මිනිස්සු අද ධර්මයේ දේශනා කරනවා. අවුරුදු 7 විසාකාව සෝවන් වුණා. තව අර වැඩි මිලක්කන් වැද්දගේ මේ භාර්යාව අවුරුදු 7 සෝවන් වුණා. තව නොයෙකුත් අය අවුරුදු 7 සෝවන් වුණා. මේ ඔක්කොම සත්වස නෙමේ සද්වස තියෙන්නේ. සද්ධර්මය හේතුඵල ධර්මය යථා භූත ඥාන දර්ශනයෙන් තේරුම් ගන්න පුළුවන් වූ වයස තමයි සත්වස. ආනාපාන සතිය කියන්නේ මේ බුද්ධ ආනාපාන සතිය නෙමෙයි, ඔහුස්ම ගැනීම පිට කිරීම අනුව කරපු සංසාරේ පුරුද්ද. ඒක මේ අනාර්ය පුරුද්ද. ඒක නම් ඕන පොඩ්ඩම මේකට කරේ. ඒක ඕන පොඩ්ඩම මේකට කරන්න පුළුවන්.
අහසට පළක් බැඳගෙන
අවිඥාවක් ලැබලා ඉන්න බෑ. එහෙනම් මොකටද අවුරුදු 6ක් අවිඥාව ලබන්නේ? ඈ අවුරුදු 6ක් එහෙනම් මොකටද නොඉන්දිරා දුක්ඛින්ද අවිඥාව ලබන්නේ? ඒ වෙලාවේ සුද්ධවත් කුමාරේ ඒ පළක් බැඳගෙන ඉන්න වෙලාවේ අවිඥා ලැබුවා නම් ඔන්න පළක් බැඳගෙන උඩ ඉන්න පුළුවන්. එහෙනම් මොකටද මේ අවුරුදු 6 දුක් වෙන්නේ? මේක හේතුඵල ධර්මයට පහකල් බලන්න. දැන් මෙහෙමයි. දැන් වෙස්සන්තර ජාතකයේ කවුරු හරි අහලා දැන් අද තියෙන වෙස්සන්තර නාට්‍ය වලලා බෝසත්තුමා කෙනෙක් ඇති වෙන තරහද අයියද ක්‍රෝධයක්ද අනුකම්පාවද මෛත්‍රියක්ද? ඈ දෙයක් අර දරුණු දෙන්න මේ අහිංසක මිනිහා ජූතකයට බඳුන්නේ. ඉතින් එහෙම එකක් ඇති වෙන ජාතක කතාවක් බුදුහාමුදුරුව කරයිද වගේ වැඩ. අනිත් පාර බුදුහාමුදුරුව බුදු වෙන්න තමන්ට අයිති නැති දරුව දෙන්න තමන්ට පුළුවන් ද දාන දීලා බුදු වෙන්න? ඒ දරුව දෙන්න තවත් බුද්ධලියෝ දෙන්නේ තමන්ට අයිති. එහෙනම් අරියට මේ අනුන්ව දාන දීලා තමන් බුදු වෙන්න පුළුවන් වගේ වැඩ. මේවා මේ සාහිත්‍යකාරයන්ගේ අභව්‍ය අද්භූත කතා. හැබැයි එතන තියෙනවා වෙස් අන්තර කරපු කතාව. ඇතුලේ ධර්මයක් තියෙනවා. අද ධර්මයේ යට වෙලා සාහිත්‍ය මතුවේ. එතන තියෙනවා ධර්මතාවය. ධර්මයක් ඔය හැම ජාතකයකම ධර්මයක් තියෙනවා. දැන් බුද්ධිල ජාතකයේ ධර්මයක් තියෙනවා. වෙස් අන්තර ජාතකයේ උමග ජාතකයේ හැමතැනම ධර්මයක් තියෙනවා. ධර්මයේ යට ගියා සාහිත්‍ය කතාව දාන. ඒකයි මොකද සාහිත්‍යකාරයෝ මේ වගේ කතා නැවත නැවත කියනකොට රසකල මිනිසුන්ට හොඳට කියවලා ඒ වෙලාවේ අර යම් මේ වින්දනයක් ලබන්න පුළුවන් විදියට කතා ලිව්වා පස්සේ කා එන්නේ. ඒ නිසා ධර්මයේ යට වෙලා ගියා හැම ජාතක කතාවම යම් කිසි ධර්මයක් තියෙන ධර්මපදයක් තියෙනවා. ඒක මතු කරන්න මුල්ම අවස්ථාවේ උත්සාහ ගත්තත් ක්‍රමානුකූලව සාහිත්‍යකාරයෝ මේක අරපත් වෙන විදිහට සාහිත්‍ය කතා නෙමෙයි. ඒක නම් අපබ්‍රංශ වරු. ඈ බුද්ධාගම පොත කියලා කියන්නේ කවුද කොහෙදද? මේ ඉන්දියාවේ ලිව්වා දිව්‍යාවදානී කියලා සංස්කෘත පොතක්. දිව්‍යා දැන් ත්‍රිපිටකයේ තියෙන්නේ බෑ නේ. ආර්ය පරිශුද්ධ සූත්‍රයේ හරි කොහේ හරි ඔය බුදුහාමුදුරන්ගේ අතීතයේ කියලා තියෙන තැන්වල හරි මහාවංශය හරි තියෙන්නේ බෑ. ඔය කොහෙද තියෙන්නේ? මේ දිව්‍යාවදානී කියලා සංස්කෘත භාෂාවෙන් ඉන්දියාවේ කනිෂ්ක රජුවන්ගේ කාලේ පොතක් ලිව්වා. ඊට පස්සේ තව පොතක් ලිව්වා ලලිත විස්තරය කියලා ඉන්දියාවේ, ලංකාවේ නෙමෙයි. මෙන්න මේ පොත් දෙක අපේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් සිංහලට පරිවර්තනය කළා 1920 ගණන් සංස්කෘත පොත් දෙක. ඒ පොත් දෙකෙන් පස්සේ තමයි මේ නෙළුම් මල් රටේ කතාව ලංකාවේ දහම් පාසල්වල උගන්වන්න ගත්තේ. මොකද ඒ පොත දහම් පාසල්වලට නිර්දේශ කළා බුද්ධ චරිතය. එදායින් පස්සේ අපේ ළමයින්ට උගන්වන්න පටන් ගත්තා බෝසත් කුමාරයා මේ පිළිබඳව අභව්‍ය ආශ්චර්ය අද්භූත දේවල්. මහා බ්‍රහ්මයා ඇවිල්ලා පිළිගත්තා නෙළුම් මල් හතක්. ඒ වෙලාවෙම ඇවිද්දගෙන ගියා නෙළුම් මල් හතක් පිට ගියා. ඕවා ඔක්කොම අභව්‍ය අද්භූත ආශ්චර්ය සංස්කෘත භාෂාවෙන් ලියපු අර දිව්‍යාවධානය ලලිත විස්තරය කියන පොත් දෙකේ තියෙන වැරදි දේවල් පස්සේ කාලෙක බෞද්ධයව රවට්ටන්න සත් භක්තියෙන් මුලා කරන්න මෝඩ බවට පත් කරන්න ලියපු පොත්. ඔව් ගාතාව කිව්වා නම් එහෙනම් බුදු වෙලා ඉන්නේ බෑ කියන්න අගෝ හමත්පි කියන්නේ එහෙනම් එහෙනම් සිද්ධාර්ථ කුමාරයා මොකටද අවුරුදු 6ක් දුක් විඳින්නේ? ඕ පස්සේ ලියපු ගාතා පස්සේ ලියපු හදපු ගාතා ඔව් ඇත්ත වශයෙන්ම මේ බුදුහාමුදුරුවන්ගේ මේ චරිතය ජෛන මහාවීරතුමාගේ චරිතයට සංසන්දනය කළා. තමා බෝධිතර ඔය ලලිත විස්තරේ දිව්‍යාවධානය තියෙන්නේ. එනිසා දැන් බුදුහාමුදුරුවෝ බෝසත්තුමා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ඉපදිලා මේ අවුරුදු 16 විවාහ වෙලා අන්තපුරයක් සහිතව අර මාලිගා තුනක් සම්මෙසුරම්මෙසුබ රජගෙදර උපදිලා සියලු කාමසුකල්ලිකා නියෝගේ කටයුතු කළා. යම්කිසි අවස්ථාවක මේ සතර පෙර නිමිති දැකලා අවුරුදු 29ක් යනකම් රජගෙදර සියලු රැප ඉඳලා සියලු කාම සැප ඉඳලා ඊට පස්සේ තමයි මේ සතර පෙර නිමිති දැකලා මේ ගෙදෙද්දි මේ කාර්ය පරිචයන සූත්‍රයේ තියෙනවා ගෙදෙද්දිම කොණ්ඩේ කපලා ඉස බූ ගහලා සිවුරු ඇඳගෙන කැලේට ගියා කියලා. ඒක අද ඔක්කොම විකෘති කරන අපි බාර ගන්න ඕන පිළිගන්න ඕන ත්‍රිපිටකයේ තියෙන එකද ඔය කියන බුද්ධ චරිතයේ පොත තියෙන එකද? ත්‍රිපිටකය ත්‍රිපිටකේ හොඳට කියවල බලන්න ආර්ය පරිශන සූත්‍රයේ පැහැදිලිව 17 වෙනි කොටසේ තියෙනවා. 17 වෙනිගේ දමාපියන් අඬලා ඉන්නේ නැති කේස ඔක්කොම හිස කෙස් බූ ගාලා සිවුරු ඇඳගෙන ගෙදරින් ගියා කියලා. දැන් බාල පරම්පරාවට සත්‍ය කියන්න වෙන්නේ බැරි මොකද? දැන් දහම් පාසල් වලට මේක නිර්දේශ කළා. පිළිවෙන් වල පොඩි ආම්දුරන්ට මේක නිර්දේශ කළා. මේක ඇත්ත වශයෙන්ම ඔය කලේ මේ බ්‍රේන් වොෂ් එකක් කිරීම. තේරුණාද? මේ ආගම පවත්වාගෙන යන බ්‍රේන් වොෂ් එකක් කළා. දරුවන්ව මේ ධර්මයෙන් ආගමට යොමු කරා. ඒකනේ නිවන නැති උනේ. අද ඔක්කොම ওই පොඩි පොඩි ආම්දුරන්ට පිළිවෙන් වල පොඩි දරුවන්ට 3-4 පන්තියේ දහම් පාසල් වල ඒ වගේම බුද්ධ ආගම පන්ති වල මේ නිර්දේශය කරලා තියෙන සියලුම දේ අපි දහම් පාසල් තියන්න ඕන. බුද්ධ ආගම උගන්වන්න ඕනේ. උගන්වන්න ඕනේ මොනවද? මේ හේතුඵල ධර්මයේ මේ පටිච්ච සම්පදා ධර්මයේ මේ හේතුව කළොත් මේ වරද, මේ ආපද හේතුව කළොත් මේක. මේ උගන්වන්න ඕනේ ඒවා තියෙනවා. නමුත් ඒ උගන්වන්නේ මොනවද? උගන්වන්න ඕනේ වැරදි ඉතිහාසයක්. වැරදිදයක් ජෛන ආගමෙන් අර ඉන්දියාවෙන් ගෙන පොත්වල ලියලා ඔය දිව්‍යාවදානමය ලලිත විචරය කියන සංස්කෘත පොත් දෙක තනිකර පරිවර්තනය කළා. අපි අද බෞද්ධ චරිතය, බුද්ධ දර්ශනය කියලා හැටියට, බෞද්ධ සංස්කෘතිය හැටියට ඔක්කොම අරගෙන තියෙනවා. ඒකයි කරලා
තියෙන්නේ.
ප්‍රාතිහාර්ය දැන් ඔය බුදුහාමුදුරුවෝ මහියංගනේට ආවම දැන් කියනවා තල් කඳක් වගේ ගිනි කඳකුත්, තල් කඳක් වගේ දිය කඳකුත් ආවලු රෝම
කූපේ.
ඒකනේ කියන්නේ ගිනි කඳක් ආවට තල් කඳක් වගේ පිච්චෙන්නේ බෑ මිනිස්සු ඔක්කොම. එහෙම එකක් නෑ. එක රෝම රූපකින් ඔහම එන්න පුළුවන්ද? නියක මේක බොරු අභව්‍ය අද්භූත කතාවක්. බුදුහාමුදුරුවන් අර බොහොම ලොකු ගල්ලා මහ විශාල කරලා පින්න 18 තියන් හැදුවා. ඒ වගේ වැඩ තමයි මේ ඔක්කොම. මේවා ඔක්කොම ආශ්චර්ය අද්භූත මැජික් කාරේ කඩියට බුදුහාමුදුරුවන් පෙන්නන්නේ. බුදුහාමුදුරුවෝ මැජික් පෙන්නලා ආගමට හදාගත්තා. එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවෝ ඔතන යමක මහා ප්‍රාත්‍යහාරය කරන්න කියන්නේ ඒ දැඩි ද්වේෂයෙන් වෛරයෙන් පිරුණු ඒ යක්ෂ ගෝත්‍රිකයන්ව මෛත්‍රියෙන් දමනය කළා. ඒක තමයි යමක මහා ප්‍රාත්‍යහාරය. එකට එකක් විරුද්ධ. ඒ විරුද්ධ දෙක තමයි අර ගිනි කඳයි ජල කඳයි. ගිනි කඳ මොකද්ද? ද්වේෂය. ජල කඳ මොකද්ද? මෛත්‍රිය. මේ දෙක පෙන්වන්න තමයි සාහිත්‍යකාරයෝ ඔය ගිනි කඳයි ජල කඳයි උපමාවට ගත්තේ. කොහොමද අර මාතෘ දිව්‍ය රාජයාට අවුරුදු ගානකට පස්සේ බණ කිව්වේ? හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනිවමේ ඉපදුනාට පස්සේ මවට මහා මායාවක් සිද්ධ වුණා. මොකද්ද මහා මායාව? විපර්යාසයක් සිදු වුණා. ලිංග විපර්යාසය. පුරුෂයෙක් වුණා. ආයි බෝසත් දරුවෙක් බුදු වෙන කෙනෙක් ඉපදුන මවක මව කෙනෙකුගෙන් ඒක නියාම ධර්මයක්. තවත් දරුවෙක් ඉපදෙන්න බෑ ආයි කිසිම දවසක. ඒ නිසා විපර්යාසයක් වුණා. පිරිමියෙක් බාටපත් වුණා. දැන් මේ රජුරුවන්ට ගෙදර පිරිමිය තියාගන්න බෑ. ඇයිද? වැඩක් නැහැනේ. ඒකින්ද රජුරුව කරේ ඔය සංකල්සනුවර ඔය මේ ළඟ සංකපාලේ තන්ද උඩ ඔය මේ මාලිගාවක් පොඩි හදලා එතෙන්ට සියලු සැපහසුකම් දීලා එතන නවතන් තිබ්බා. පස්සේ බුදුහාමුදුරුව මේක දැනගත්තා පහු කාලෙක. පස්සේ ගිහිල්ලා ඒ කොටුවට ඒ ආරක්ෂක මාලිගාවට ඉනිමගක් තිබුණා නගින්න. ඒ ඉනිමගෙන් නැගලා ඉනිමගෙන් බැහැලා ධර්මයේ දේශනා කරලා මගපල ලබා දීලා. ඒකයි ඇත්ත කතාව. විඥානය මෞකුසයට ඇතුළුවන්නේ ඔක්කාන්ති වෙන අවස්ථාව. මව කෙනෙක් සහ කියෙක්ව අර එකතු වෙලා ඉන වෙලාවේ ඒ මෞකුසයට ඇතුල් වෙන. දැන් ඒ තුනම ඇතුල් වෙනවා. විඥාන ශක්තිය ඇතුල් වෙනවා. ඔක්කාන්ති වෙනවා. ඒ අවස්ථාවෙම ඇතුල් වෙලා මාස 10ක් තුලේ විඥානේ මෞකුසේ ඇතුලේ ආපෝ තේජෝ ආයෝ පඨවි ඔය ශක්තිය අතර ලේ ඇටියට ගන්නවා. ඊට පස්සේ ඒ දිගට ආවම ඒ විඥානේ දිගටම ස්වාධීන වෙලා නිදාසල යනවා. ඒක බොරු කතාවක්. සත්‍ය දේවේන්ද්‍රය කියලා කියන්නේ නැහැ. සත්‍ය දේවේන්ද්‍රය රාගයයි ද්වේෂයයි මොහයයි නැහැ. බුදුහාමුදුරුවෝ එහෙනම් එහෙම බාර දෙන්න පුළුවන් නෑ. වැඩක් නෑ. ඉතින් ඕවා ඔක්කොම සාහිත්‍යකාරයන්ගේ කතා. තේරුම් ගන්න ඕනේ මේවා සාහිත්‍යකාරයන්ගේ වැරදි. ඔක්කොම ඔවට මොකද හේතුවෝ කාර මා සම්මනෝ න ගරුති කියන පුද්ගලයෝ ලියපු පොත් තියෙනවා. සාහිත්‍ය පොත් එකයි වැඩි. ඒකේ ධර්මය තමයි මේ ධර්ම වෙස් අන්තර කළා. මේ සම්බන්ධතාවය මේ වෙස් අන්ත කළා. ඒ දැන් ඒ දැන් මෙතෙක් කල් ඒ කරගෙන ආපු ක්‍රියාකාරීත්වයේ ණය සාමුලින්ම ඉවර කළා. මේ ණය සාමුලින්ම ගෙවල ඉවර කළා. ඒකයි වෙස් අන්තර කළා. දැන් ණය තිබුණා ආයතනයක් ණය කියව කියලා ඉන්න ඕනේ. මුදු වෙන්න බෑ. ධර්ම දේශනා කරන්නේ බුදු වෙනාට පස්සේනේ. දැන් මේ ණය තිබුණා නම් බුදු වෙන්න බෑ. ඒ ණය තිබුණේ ඉන්නනේ. දරුවා ඉපදෙලා විනාඩි 5කට 10කට වැඩි හිටියේ නැහැ නේද? ඉතින් ණය ගෙවන්න බෑ. දැන් බැරි වෙලාවත් දරුවා ටිකක් සුරතල් වෙලා ඇවිදිනවා හොඳට කතා කරනවා වඩා ගන්න පුළුවන්. එහෙම නම් යන්න පුළුවන්. ඒ වෙත් අන්තරකලේ ඒක නිසා තමයි 23 මොහොතේම 23 දවසේම ගෙදරි අර කේශ රවුල් බා ඉඳලා ගියා.
ස්වාමීනාන්ද දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවානේ දැන් මේ මා දෙන්නා මේ විවාහ වුණේ අවුරුදු 16 දී.
ඔව්
29 දී තමයි වාලිගාවෙන් යන්නේ මේ ඉතපාලා.
ඔව්
ඒක
තමයි කාලෙට මේ ඒක ධර්මතාවය. ඒකත් ධර්මතාවය. ඒ කියන්නේ මේ සතර පෙර නිමිති දකින්නකම් මේක දකින්නද? ඒකත් ධර්ම නියාමයට අදාළද? බැරිලා අවුරුදු 16 නියම් වුණා නම් බුදුහාමුදුරන්ට 17 දී විතර දැන් හතර නිමිති දැකලා නැහැ දැන් ඉතින් ආයේ ගිහිගෙන යන්න බැරි. ඒක නිසා ධර්මතාවයෙන් මේකත් වුණා. අවබෝධයක් එක්ක. ඔව් ඔව් ත්‍රමණ බමුණ අනන්තවත් හිටියත් සෑම එකකම තියෙන තීර්ථකයෝ නිකාණ්ඩයෝ පරිභාජකයෝ කොච්චර ත්‍රමණ බමුණ හිටියත් විස මුඩු කරගත්ත නිකාණ්ඩයෝ ජෛන මාගමේ තීර්ථකයෝ පරිභාජකයෝ ඕන තරම් හිටිය රටේ දන් දුන්න හරියට දැන් ඔය නොයෙකුත් රජවරු දන් දීලා තියෙන ශ්‍රමණයෝ ඒක ඉතින් දැන් විභාග පාස් කරනවා කියන්නේ ලෝක වැඩක් නේ. විභාග පාස් කරනවා කියන්නේ අර නිර්දේශයට පිටින් යන්න බෑනේ. දැන් කරන්න ඕනේ මොකද ඉස්සරහට? කවුරුත් දැනගෙන මේක තේරුම් අරගෙන මේ නිර්දේශ වෙනස් කරන්න ඕනේ. ඔය නිර්දේශ කියන්නේ මේක ඇත්ත වශයෙන්ම මේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය තමයි මේ මෙතෙන්ට ඇතුළු කරන්නේ. අපි ඉතිහාසය සම්පූර්ණයෙන්ම ඒ වැරදි ඉතිහාසයයි කියලා ඔක්කොම අත්හැරලා බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය තියෙනවා. ඒක හරි නම් ඔය අභව්‍ය අද්භූත ආශ්චර්ය දේවල් ඔක්කොම අයින් කරන්න. ඔය සංස්කෘත පොතෙන් ගත්ත දිව්‍ය අවධානය ලලිත විස්තරයෙන් ගත්ත දේවල් ඉන්දියාවේ ගැලපෙනවා මෙහාට ගැලපෙන්නේ නැහැ. ඒවා අයින් කරන්න. ලංකාවේ ඔය පිරිසිදු ඉතිහාසයක් තිබුණා නමුත් ඒක නැති කළා. බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණු බව සත්‍යද පහදා දෙන්න. ඒක තමයි කිව්වෙ මෙතෙක්. බුදුන් වහන්සේ නෙමෙයි ගෞතම ගෞතම සිද්ධාර්ථ කුමාරයා බෝසත් කුමාරයා හැටියට ඉපදුණා. බෝසත් කුමාරයා ගෞතම ශාක්‍යමුනි ඉන්ද්‍රයන් වහන්සේ හැටියට බුදු වුණා. බුදු වන ගෞතම කුමාරයා ඉසිඹැස ගල්දි ඉතිපතන ආරාමයේදී දම්දක් පැවතුම් සූත්‍රයේ දේශනා කළා. ඊට පස්සේ කුසිනාරා නුවරදී මේ ළඟ රජගලදී රජගල නෙමෙයි කුරගලදී පිළිනවන් පෑ. වෙන කොහෙවත් ඉතිහාසයක ඔය කතාවල් තියෙනවද? ඔය ඉතිහාසයේ තියෙන්නේ කොහෙද? ඔය ඉතිහාසයේ තියෙන්නේ ත්‍රිපිටකේ සහ මහාවංශේ දීපවංශේ. වෙන කොහෙවත් ඉන්දියාවේ පොතක තියෙනවද? නැහැ. ඉන්දියාවේ පොතක ඔය කිසිම දෙයක් නැහැ. ඉන්දියාවේ දුරු කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. නැහැ. කිසිම තැනක නැහැ. අද වුණත් එදා වුණත් බුදු කියන්නේ බුදු කියන වචන තිබ්බා. නමුත් බුද්ධ කියන වචනේ එහෙම නැත්නම් මේ බුද්ධ කියන්නේ අර මේ විෂ්ණුගේ දසවෙනි අවතාරය හැටියට තමයි ඉන්දියාවේ මිනිස්සු අද ඔක්කොම සලකන්නේ.
ජෛන
මහාවීර වැඩහිම් කරා. ජෛන මහාවීර තමයි මුනිවරය. මුනිවරේ කඩියට මුනිවරු 24 දෙනෙක් ජෛන මහා මුනිවරු 24 දෙනෙක් හිටියා හැටියට පුරාණ ග්‍රන්ථවල වේද ග්‍රන්ථවල තියෙනවා උපනිෂද් ග්‍රන්ථවල ඒ අය තමයි මුනිවරු ඒ මුනිවරුන්ගේ දසවෙනි අවතාරය කඩියට තමයි බුදුහාමුදුරන්ව ඉන්දියාවේ මිනිස්සු සලකන.
ඉංගලන්තයේ තියෙන
කෞතුකාගාර කිසිම හේක මේ ඉන්දියාවෙන් අරන් ගිහිල්ලා බුද්ධ පිළිමයක් නැහැ. නැහැ නැහැ. කිසි තැනක නැහැ. තියෙන ඔක්කොම ජෛන මහාවීර තුමාගේ පිළිම. ජෛන මහාවීරක පිළිම තියෙනවා. ඉංගලන්තයේ තියෙන
මේ කෞතුකාගාර ඔක්කොම තියෙන්නේ ජෛන මහාවීරක පිළිම තියෙන්නේ. බුදු පිළිම එකක්වත්.
බුදු පිළිම නැහැ. බුදු පිළිම ගෙනියනොත් ලංකාවේ උඹට ගෙනියන්නේ. ලංකාවේ ඉතින් බුදු පිළිම ගෙනියන්න උනේ නෑ.
සිරිපතුල
ගෙනියන්න ධර්මතාවයෙන් බැලුවා. එකම සිරිපතුලයි ලංකාවෙන් ගෙනිච්ච, ඒ ගෙනිච්ච මේ පොළොන්නරුවේ යුගයේදී 1080 ලොකු සුනාමියක් ආවා පොළොන්නරුව. පොළොන්නරුව කියන්නේ නැගෙනහිර පළාත. මේ මේ පළාතට ලොකු සුනාමියක් ආවා. සුනාමියක් ආවම ඔය පොට්ටියාරම කියන තැන, ඒ කියන්නේ අමිතෝදන රජුරන්ගේ මාලිගාව තිබුණු තැන බුදු පිළිමයකුයි, බුදු පිළිම නෙමෙයි මේ සිරිපතුලකුයි බෝධීන් වහන්සේ ළඟකුයි හිටියා. මුස්ලිම් කාර්යෝ ආවා ඔය වෙළඳාමට, මේ රටට එතෙන්ට ලංකාපුර කියන ලංකා පටුන කියන වරාය. ඔය පටුනට එන ඔය හැමදාම මුස්ලිම් කාර්යෝ ඇහිලා පළමුවෙන්ම කරන්නේ ඔය මූදායින තිබිච්ච සිරිපතුලට බැඳලා තමයි පටන් ගන්න. එක සුනාමියක් ආව, සුනාමියක් ඇවිල්ලා මූදායින හිටිය අටම හයක් අටක් ඇතුළත සියලුම මිනිස්සු විනාශ වෙලා ගියා ගම්මාන පිටි. අර මුස්ලිම් කාර්යෝ ආවා බඩු පටවගෙන විකුණන්න ඔය ලංකා පටුනට. ඇහිලා බලනකොට කිසි මිනිහෙක් නැහැ, දැන් බඩු විකුණන්න විදියකුත් නැහැ. හැබැයි මේ සිරිපතුල වන්දනා කරපු සිරිපතුල තියෙනවා. මුන් කරපු වැඩේ සිරිපතුල පටවා ගත්තා, අර බඩු ටික තිබ්බා, සිරිපතුලත් අරගෙන ගියා මදීනා නුවරට. ගිහිල්ලා මෙන්න අපේ ශාස්ත්‍රවරයා ගෙනාවයි කියලා මදීනා නුවර ඔය අද තියෙන මක්කම කියලා මේ මිනිස්සු ගිහිල්ලා වඳින සිරිපතුල තමයි අපේ බුදුහාමුදුරන්ගේ ඔය කොට්ටියාරම් නුවර තිබිච්ච සිරිපතුල. දැනට අවුරුදු 1500කට විතර ඉස්සෙල්ලා අරන් ගිහිල්ලා තැන්පත් කරලා ඔය වැඳලා වඳින්නේ ඔය බුද්ධශ්‍රාව බුදුහාමුදුරන්ගේ සිරිපතුලට මුස්ලිම් කාර්. ඒක ඉතින් හොඳයි වර්ධන.
අවසරයි ස්වාමීන් වහන්ස. සිතෙන් සිදුවන දේ ක්‍රියාවක්ද සිතිවිල්ලක්ද?
දෙකම සිදු වෙනවා. දෙකම සිදු වෙනවා. දැන් කියලා තියෙන්නේ චේතනාම් වික්‍රේ කම්මං වදාමි කායේන වාචාය මනසී කරෝ. තුනම සිද්ධ වෙනවා. ඉතල චේතනාවක් ඇති වෙනවා. චේතනාවට පස්සේ ක්‍රියාවක්, කතාවක්, මානසික කාර්යයක් සිද්ධ වෙනවා. ද්වේෂය ඇති වෙනවා ඕනෑම පෘථග්ජන පුද්ගලයෙක් තුළ, සමහර විට සෝතාපන්න සකදාගාමී අනාගාමී පුද්ගලයෙක් තුළ. අනාගාමී පුද්ගලයෙක් බවට පත් වුණාම ද්වේෂය එන්නේ නැහැ. සෝතාපන්න සකදාගාමී පුද්ගලයෙක් තුළ ද්වේෂය ඇති වෙන්න පුළුවන්. මොකද කාමරාග පිටික නැති වෙන්නේ අනාගාමී ඵලෙ. හැබැයි ඒ රූපරාග අරූපරාග තියෙන නිසා යම් කාකාරයක එක ද්වේෂයක් කියන්න බෑ. යම් විකෘති ස්වභාවයක සුළු දෙයක් තියෙනවා. මොකද රූපරාග අරූපරාග තියෙන නිසා. හය කියන්නේ ඔය ඇහැ කන නාසය දිවකය මන. හතර කියන්නේ චතු හරිය සත්‍ය. ඔය අතර නම් දැන් ඔය ආනපාන ලක්ෂයේ ඔක්කොම මුළු ඔක්කොම ඔය කියන සියලුම තැන් වල කියන්නේ මොකද්ද? ඔය හය අතර වෙන මොකක් ගන්නද? එහෙම නැත්නම් චත්තාරෝ සත්‍යපට්ඨාන කියන්නත් පුළුවන්. හය
ඈ
එහෙමත් ඔය මිනිස්සු පස්සේ හදාගත්ත දිව්‍ය ලෝකයයි ඒ ලෞකික. ඒක ලෞකික බෑ. මේක ලෝකෝත්තර බෑ. දැන් අපේ මේ ළමින් දුගන්නන්නේ හය හතර කියලා මේ අකුරු හතර නොදන්නා.
දානීය පිළියෙල කරන විට ලුණු මිනිස් ඇතුද බැලීමට හටටගෙන ආපසු විසි කිරීම හොඳද?
දැන් මෙහෙමයි. දැන් බැරි වෙලාවත් ලුණු ඇඟුල් බලන්නේ නැතුව දානය පිළියෙල කළොත් එහෙම කන්න බැරි විදියට හරිද? ඈ ඒකින්ද ලුණු ඇඹුල් බලන්නම ඕන. ලුණු ඇඹුල් බලන්නේ නැතුව, ඒ කියන්නේ ප්‍රණීතව ආහාර දෙන්න කියලා, දානි දෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් ලුණු ඇඹුල් බලන්න ඕන. ඒක ඉඳුල් කරන්න එපයි කියලා කොහෙවත් නැහැ. දැන් බුදුහාමුදුරුවන්ට, බුදුහාමුදුරුවෝ දානිට පිණ්ඩපාත යනකොට අර එක බමුණෙක් කකා හිටිය, භාගය හිටු වෙලා හිටියේ, භාගය පිළිජගල. එතකොට ඒක ඉඳුල් කරපු නැති එකක්. ඉතින් ඒක නිසා එහෙම එකක් නැහැ. ඉඳුල් කිරීම දැන් ඉතින් නමුත් පස්සේ කාලෙක ওই ශ්‍රද්ධාව භක්තිය කියන එක ඇති වුණාට පස්සේ අර උඩුයම් බැඳලා දෙවියන්ට වාගේ මේ ලුණු ඇඹුල්ලත් බලන්න නැතුව හදලා ලුණු දාලා වැඩිපුර ඇඹුල් නැතුව එනවොත් ඒක වැරදි. ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ කන්න පුළුවන් විදියට වළඳන්න පුළුවන් විදියට ශරීර සෞඛ්‍යයට ගැළපෙන විදියට ගේන්න ඕනේ. දාන කියනකොට නැතුව ඒක මේ වැරදි විදියට ගෙනාවොත් ලුණු ඇඹුල් බලන්නේ නැතුව ඒක වැරදි.
දේව පූජා හැමදේම වල කමක්.
දේව පූජා ගමන්නේ කවුද කන්නේ?
ආමතරන් දෙන්නේ බල්ලා කියන එක.
දේව පූජාවට ඒක ප්‍රශ්නයක්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ විඥානය මෞකුසය තුල ඇති විට මමගේ ඇතිවන සිතිවිලි තුලින් විඥානයේ යම් බලපෑමක් සිදු වේද?
ඔව්. දැන් අපි හිතමුකෝ දරුවේ කොක්කන්ති වුණා කියලා මෞකුසකට දැන් මේ මවට තදින් කේන්ති කියෝ. කාටද ගැලින්ම බලපාන? දරුවට. උපදින්න ඉන්න දරුවට. ඒ නිසා මවක් කීයටවත් කේන්තියෙන්, වෛරයෙන්, ද්වේෂයෙන් කටයුතු කරන්න හොඳ නැහැ. දරුවෙක් කුස පිළිඳින්න ගත්තාම නිතරම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරන්න ඕන. මානයෙන් මෝහයෙන් වැඩ කරන්න හොඳ නැහැ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කරන්න හොඳද? එහෙම වැඩ කළොත් ඒ දරුවාට ඉදිරියට උපදින්න ඉන්න දරුවාගේ ගති ඒ අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන. හැබැයි මේක කර්ම ශක්තිය බලපානවා. ඒක නිසා මව කෙනෙක් නිතරම දරුවෙක් තමන්ගේ කුසට පිළිඳින ගත්තට පස්සේ සෑම යහපත් වැඩක්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතුවිලිම පතුරවන්න බලන්න ඕන. දරුවා වෙනුවෙන්මත් අවම වශයෙන් අනුම වශයෙන් ඒ දරුවට මුළු ජීවිත කාලයටම බලපානවා. මව ඒ මාස 10 තුළ මේ අයහපත් වැරදි රාග ද්වේෂ මෝහ සිටිවිලි පැත්තුවත් ඒක හොඳ නැහැ. ඒක නිසා ඒක බොහොම කල්පනාවෙන් කරන්න. ජාන කියන්නේ අත්ත වශයෙන්ම මේ ජාන වෙනස් වෙන්නේ අර කර්ම ශක්තිය අනුව තමයි ගති යන්නේ. අපි මේ ජාන කියන්නේ වෛද්‍ය විද්‍යාවේ භෞතික වශයෙන්නේ. ධර්මයේ කියන්නේ ගති. ආයුහන ගතින් ආයුහන.
ආරේ
ගති කියලා කියනවා. ආරේ ගති කියන්නේ ඒක. ඒ නිසා ගති කියන්නේ මේ අපි හදාගත්ත යහපත් ගති, සුගති, ඒ වගේම අයහපත් ගති, දුගති. ඒ ගති තමයි බලපාන. ඒ ගති අනුව තමයි ගති වෘද්ධ වෙන්නේ. ඒ අනුව තමයි සියලු වැරදි හෝ හරි දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගත යුතුයි. නිත්‍ය බව අයින් කරන්න
ඕනේ.
තිරස්තීන කියන්නේ බිමට ගෑවෙලා හරහස යන තත්වයේ මොකද්ද? තිරස්තීන. දැන් මිනිස්සු තිරස්ද සිරස්ද? සිරස්. මොලේ තියෙන්නේ කොහෙද? ඔය ශරීරේ කුගේ මුදුනේ. දැන් අර තිරිසන් සතේ කුගේ මොලේ තියෙන බිමට සමාන්තරව බිමට ගෑවිලා ඒක නිසා කියනවා තිරස්චීන කියලා. ඒ තිරස්චීන කියන එක පස්සේ තිරිසං කිව්වා. තිරිසං කියන්නේ සං රාග දේශ මොහ තුනම තියෙන නිසා තිරිසං කියලා කිව්වා. නමුත් තිරස්චීන කියන එකයි ත්‍රිපිටකයේ අක්කන සූත්‍රයේ තියෙන තිරස්චීන. ඒක හොඳ නැහැ. දැන් බුදුහාමුදුරුව සූත්‍ර ධර්ම කීපකම ධම්ම දායාද සූත්‍රයේ අර මොන පරිප්‍රාජිකයන් බමුණෙකුගේ අර දානයක් පිළිගත්තේකේදී බුදුහාමුදුරුව ගද පති මේ බාරද්වජ දරුම් ධම්මනගෙන් බුද්ධ පූජාව පිළිගත්තාමත් බමුණට කිව්වා මේක මේ බුදුන් හාමුදුරන්ට පූජා කරපු දේ තවත් කෙනෙකුට කන්න දෙන්න හොඳ නැහැ. ඒක ලොකු අපවාදයක්, කාර්යෝපවාදයක් වෙනවා. ඒක නිසා මේක ගැඹුරු දියකට හෝ පස්සට වලලන්න හෝ කියන බුදුහාමුදුරුවෝ කියපු අනුදැන වදාළ දෙයක්. ඉතින් ඒක නිසා බොහෝ තැන්වල බුදුහාමුදුරුවන් වෙනුවෙන් පූජා කළ බුද්ධ පූජාව තවත් අයට දෙන එක පල්ලෙකුටවත් අඬගාල යුතු කියලා දෙන්න හොඳ නැහැ. ළමයෙකුට, දරුවෙකුට පොඩි හාමුදුරු නමකට නම් ගන්න හොඳම නැහැ. ඒක නිසා මේක ලොකු ආර්යෝපාදයක් වෙනවා. ඒ වයිටින් එක එක පුද්ගලයන්ගේ වැඩනේ. ඒවට කරන්න දෙයක් නැහැ අපිට. ප්‍රශ්න 10ක් විතර තියෙනවා. දැන් මිය යන්නට ඉස්සෙල්ලා හිංකමක් කරගෙන කුසලයක් කරගන්න අවශ්‍යයි. මිය ගියාට පස්සේ අනුන්ගෙන් දෙන පින බලාගෙන කිසිම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කටයුතු කරන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් ඒ ජීවත්ව ඉන්න දරුවෝ යුතුයකම් වගකීම් දන්නවනම් මිය පරලොව ගිය තමන්ගේ අම්මා තාත්තාට පින් දෙන්න, යුතුයකම් වගකීම් ඥාති ධර්මී ඉටු කරන්න දානමාන පින්කම් කරනවා. නමුත් කිසිම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ දුව දරුවෙක් හෝ ඥාතියෙක් හෝ කරන පින්කමෙන් පින් ගන්නට බලාපොරොත්තු වෙලා ඉන්න ඕනේ නැහැ. තමන් ජීවත්ව ඉන්න කාලේ පින්කම් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න ඕන. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පාංශු කූලේ දෙනවයි කියන එක බමුණු මතය. බෞද්ධාගමට පස්සේ කාලෙක මහා සාංගික නිකාය බාරගත්ත දෙයක්. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර බෝසත් කාලෙ ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කරපු අග්‍ර වූ සිවුර විග්‍රහ කරලා තියෙන තැනත් මොන සිවුරද වර්ණනා කළේ? පාංශු කූල රෙද්දෙන් හදාගත්ත සිවුර. ඒ කියන්නේ දැන් මේ ඒ කාලේ රෙදි තිබුණේ නැහැ කඩෙන් ගන්න. රජ ගෙදර රජ බිසවත් රෙදි උයලා මහලා හදාගත්තේ ගෙදර. ඒ නිසා මේ කෙනෙක් මැරුණාම ඒ පුද්ගලයා පාවිච්චි කළ හෝ ගෙදර තිබුණ හොඳම රෙද්ද උතලා තමා මිනිහ ගෙනිච්චි. කැලේටි විසි කළ විච්චුවේ නෑනේ, බැලලුවෙත් නෑ, ඔය කොහේ හරි ඒ මිනිහ කැලේක් අයිනේ, ගඟක් අයිනේ දාලා. ඉතින් ඒක නිසා ඒ සිවුර අර මිනිහතුව සිවුර අරගෙන ඒක කිසි කෙනෙක් හොරෙන් ගන්න, කිසි කෙනෙකුට ඇල්මක් ගැනීමක් නැහැ. ඒක කවුරක්වත් ඇලීමක් ගැනීමක් නැහැ. ඒක නිසා පාංශු කූල සිවුර ගන්න කිව්වා. ඒ නිසා මේක බමුණු මතයක්. මේ පාංශු කූලේ දීම බමුණු මතයක්. මේක පස්සේ කාලෙක ආගමික චාරිත්‍රයක් ඇටියට බුද්ධ ආගමටත් ආවා. පොළොන්නරුව ගියන් රාජපුරයා යුගයේ ආග වෙනවා. ඒ මහා සාංගික මහායානික නිකාය බලපෑම කරන්නේ
සමහර
පන්සලවල මම දැකලා නැහැ. ආරාමවල බුදුහාමුදුරුව වස්වාස වාගන්න. ඒකට දැන් මේ සමහර මේ උපාසකව ඇත්තටම බුදුහාමුදුරුවත් වස්වාස වාගන්න. ඒක වැරදි. ඒක
බුදුහාමුදුරුව වස්වාස වාගෙන මේ පණිකම තියනවා,
ඊට පස්සේ වාහන කරනවා,
ඇහැට
තියෙනවා, සානෙ ටික තියෙනවා. ඒ වයි මේ භක්තියෙන් කරන භක්තියෙන් කරන වැඩි
සබ්බේච්චිකෙන් තියෙනවා. සත්වාදීන දැස්සක
තියෙනවා. මේ භක්තිය නිසා මෝඩ ගුඩ භක්තිය කියන්නේ
මෝඩ කම.
මෝඩ ගුඩ භක්තිය
මෝඩ මෝඩ
අපි දානයක් දීලා
දැන් මෙහෙමයි, අපි දැන් දානයක් දීලා පින්කංකමක් කරලා තුන්දිට පහදාගෙන අපිට ජීවත් වෙලා ඉන්න සියලුම ඥාතීන්ට කළ හැකි කළ යුතු ආශිර්වාදයක් තියෙනවා. මොකද්ද? සත්‍යක්‍රියාවලය. ඒතේන සත්‍ය වජ්ජේන සුවක්ති හෝති. මේ සත්‍යක්‍රියාවලේ යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සානියක් වේවා, සුවයක් වේවා, සුවපත් වේවා. ඒ පින්කම කළාම තමන්ගේ තුන් හිත පැහැදිලෙනවා. ඒ තුන් හිත පැහැදිලෙන ඕන සත්‍යක්‍රියාවලයක් පතුරුවා. සත්‍යක්‍රියා බලය කියන්නේ සුදු කිරණ ශක්තිය. ඒ සුදු කිරණ ශක්තියෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හතරම පැතිරෙනවා. ඒ අනුව තමන්ගේ ජීවත් වෙලා ඉන්න මව්ද මව්පියන්ට, වැඩිහිටියන්ට, රෝගී අයට, සියලුම අයට තමන්ට පුළුවන් සත්‍යක්‍රියා බලයක් පතුරලා සෙත් පතන්න, ශාන්තිය කරන්න. ඒක කරන්න ඕන. ඒකට පින්කම ඕනේ. ඒකෙනුත් නැහැ කි. ඒකත් යහපත්. තමන්ටත් හොඳයි, ඒ අයටත් හොඳයි. ණය ගෙවෙන. මින නියගිය ණය තින්ට සෙත් කළා හරියන්නේ නැහැ. පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් පතුරවන්න ඕනේ, පින් පිහිටවන්න. පින් අනුමෝදන් කරන්න. ලැබුණේ නැත්නම් මොකද වෙන්නේ? ලබා ගන්න පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. ඒ වුණාට දැන් ඔය උපාසකම් මගේ අම්මාරි තාත්තාරි මිය පරලෝ ගියාම ඔය උපාසකම් මට කරපු උදව් උපකාර වෙනුවට ඔය උපාසකම්ම ණය ගෙවන්න ඕනද? ණය ගෙවන්න පින්කමක් කළා පින් දෙන්න ඕන ගත්තත් නැතත්. හරිද? ගත්තත් නැතත් ගන්න පුළුවන් තැනක හිටියත් නැතත් ඔය උපාසකම් මගේ ඥාති ධර්මයේ යුතුකම මොකද්ද? පින්කමක් කරලා පින් දීලා ණයෙන් දී නිදහසන එක. අද මිනිසු මේ දෙපැත්ත දන්නේම නැහැ. දෙපැත්තක් තියෙනවා. තමන්ට උදව් කළ, උපකාර කළ අම්මලට, තාත්තලට, ඥාතීන්ට පින් දීලා ණයෙන් මිදී නිදහසන එක, තමන් මිදී නිදහසන එක පළවෙනි එක. දෙවෙනි එක ඒ ගුණේ බලයෙන් යම් කෙනෙකුට පින් ගන්න පුළුවන් නම් ඒ පින් අරගෙන ඒ අයව මුදවා නිදහස් කිරීම. එතකොට මේ දෙපැත්තම කියන බව හොඳට තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක තමන් මිදී නිදහස් වීම, දෙවෙනි එක ඒ ඥාතීන්ව මුදවා නිදහස් කිරීම. ඒ දෙකම කළොත් හරි. එහෙමනම් පින්කම කුසලයක් බවට පත් වුණා, පූර්ණයි, යහපත්. දැන් බැරි වෙලාවත් ඔය පින්කම කරලා ඔය පින් තමන්ටම අනුමෝදන් කරගත්තොත් ප්‍රතිලාභයක් හැටියට. දැන් ඒකනේ කරන්නේ. දැන් කරන්නේ මොකද? ඔය අර දෙකම කරන්නේ නෑ. මොකද්ද ඒ කරන තුන්වෙනි එක? අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒ නිසා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ පින්වතුන්ට විසාකා නන්දා, මල්ලිකා, සුනන්දා මෙන් භෝග සම්පත්, රූප සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වෙන බුදුන් ළඟින්නට මේ පින හේතු ආසනා වේවා කිව්වොත් මොකද වුනේ? අර දෙක වුණාද? ඈ මොකද වුනේ? තමන්ගෙම සංසාරේ දික් කරගත්ත, දික් කරන වැඩක් කරගත්ත, කර්මයක් කරගහගත්ත. පින්කමක් කරලා කර්මේ කරගහගත්ත. හොඳට තේරුම් ගන්න ඕනේ. මේවා තේරුම් නොගෙන නිවන් දකින්න බෑ. සංසාරේ දික් කරගන්න නම් පුළුවන්. හොඳයි එහෙනම්. දැන් ඉතින් වෙලාව බහු වුණා. එහෙමනම් තව හවස ධර්ම දේශනාවක් තියෙනවා. හෙට උදේ හවසයි ධර්ම දේශනා දෙකක් තියෙනවා. තව තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔය ඇහුව ප්‍රශ්න ආයි අහන්න එපා. ඇහුවොත්, ලියලා ඇහුවොත් ආයි කියවන්නත් එපා. හොඳයි එහෙනම්. කවුරු සාදුකාරයන්? එහෙමනම් මේ පින්වතුන් කල්පනා කරගන්න ඕනේ. දැන් පැය දෙකම ආරක් වෙලා කාලය තුල මේ පින්වතුන් මේ දැනගන්න ඕනේ බොහෝ දේවල් තේරුම් ගත්තා, මේ ධර්ම මාර්ගය අහගත්තා, දැනගත්තා. භාවනානුයෝගීව සීල සමාධි ප්‍රඥා පිළිවා ඒ සත්‍යක්‍රියා බලයෙන්, ඒ පුණ්‍ය ශක්තියේ බලයෙන් අපිට පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට පුළුවන්. පින් බලාපොරොත්තු වෙලා ඉන්න සියලුම තමන් තමන්ගේ ඥාතීන්, ඒ සඳහා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාජාමි සම්වදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවකාචං මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවකාචං මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුතු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුතු ඥාතයෝ ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හුතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාදමු සසං සමාදමු හෝතු යාවනි පාණිපත්ති